මේක ප්‍රශ්නයක් තියෙනවා මේ සතර සතිපට්ඨානය විස්තර ඇතුව පහදා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. කායානුපස්සනා සතිපට්ඨාන, වේදනානුපස්සනා සතිපට්ඨාන, චිත්තානුපස්සනා සතිපට්ඨාන, ධම්මානුපස්සනා සතිපට්ඨාන කියලා සතර සතිපට්ඨාන කියන්නේ ওই විදිහට. කාය වේදනා චිත්ත ධම්ම කියන කොටස් හතරක් තියෙනවා. මේ ලෝක හත්ත්‍යා කවුරුත් ලෝකේ අසුර කරන්නේ ওই ටික දුන්නු. ඒක කායික ක්‍රියාවලියක් මුල් කරගෙන නිකන් සිද්ධ වෙන්නේ නැහැ, හිතෙන්මයි සිද්ධ කරන්නේ. හිතලා කරන වැඩ පිළිලක් තියෙනවා. කාය ක්‍රියාත්මක කරනවා හිතලා. එදිර අපි ඉතින් කරන යම් කිසි වැඩක් තියෙනවා නම් සතර ගමනට හේතු වෙන මතු පැත්ම ඇති වෙන්න හේතු වෙන ශක්ති විශේෂයක් නිපදවනවා හිතේ. හැබැයි නිකම්ම නිපදව හිත දිනාට නිපද වෙන්නේ නැහැ. ඒකට හේතු වෙන හේතු හයක් තියෙනවා. රාග, ලෝභ, දේශ, මෝහ සහ අලෝභ, අදේශ, අමෝහ කියන මෙන්න මේ හේතු හය මුල් කරගෙන සුගතිය සහ දුගතිය කියන දෙපැත්තට යන සැරිසැරීමට හේතු වෙන ශක්ති විශේෂයක් නිපදවන ක්‍රමයක් තියෙනවා. සුගතියයි දුගතියයි කියන දෙකම තියෙන සතර සැරිසරක්. අබුද්ධෝත්පාද කාලයක් වුණොත් එහෙම බුදුරේ පහල වෙනකන් නිවන් දකින්න බරක් දෙන්න කෙනෙක් නැහැ. ලෝකේ වෙන කිසි කෙනෙකුට හැකියාවකුත් නැහැ. මූලාරම්භය ලබා දෙන්න. ඒ ලබා දුන්නාට පස්සේ ශ්‍රාවකයන් වහන්සේලා යම්තාක් ඒ ධර්මයේ දැනගෙන තමන් අනුගමනය කරලා ඒ අත්දැකීම් සහිතව ඒ මාර්ගයේ යම්තාක් නිරුපද්‍රිතව ගෙන එනවාද, ඒ තා කාලයක් ඒ ධර්ම ශ්‍රවණය කරලා ඥානවන්තීට හැකියාවක් ලැබෙනවා ධර්ම අවබෝධ කරගෙන ඒ තුළින් සතර ගමනේ මිදෙන්න මඟ පාදා ගන්න. ඊට අමතරව කවුරු මොනවා කිව්වා කොයි කාලේ මොන ශාස්ත්‍රවරයෙක් පහළනත් මීට බාහිරව සුගති මාර්ගයක් පෙන්වන්න පුළුවන්. සමහර ශාස්ත්‍රවරු වශයෙන් තේරුම් ගන්න බැරුව මොනවා හරි දෘෂ්ටිවාදී වෙලා නරක පැත්තට එහෙම කටයුතු කරන මාර්ගයක් පෙන්වා දෙනා හිටියා. ඒගොල්ලෝ ශාස්ත්‍රවරු වශයෙන් කලින් කල පහළ වෙලා ලෝකයට මහා විනාශයක් කළා. සමුණු විනාශ වෙලා ලෝකයක් විනාශ කරා. පින්පව් කියලා දෙයක් නැහැ. ඒ වගේම යුතුකම් කියලා දෙයක් නැහැ. හොඳ නරක කියලා දෙයක් නැහැ. ව්‍යාජි වශයෙන්ම බණ කියපුවා හිටියා. ඒගොල්ලන්ගේ මතවාද. අපි භෞතිකවාදී කියලාත් ඔකට කියනවා. එහෙමත් කියලා හිටන් ඒගොල්ලෝ කියන එක අහලා හිටන් කටයුතු කරන්න ගිහින් මහා විනාශයක් කරගත්තා හිටියා. ඒ වගේම දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් අනිත් පැත්ත යහපතක් තියෙනවා කියන පැත්ත. දාන විපාක තියෙනවා. හෝම පූජාවල විපාක තියෙනවා. ඒ වගේම මේ යුතුකම් ඉතිකිරීම වල විපාක තියෙනවා. ඒ වගේ පීපාව කියා තියෙනවා. මෞත සැරකීමේ විශේෂයක් තියෙනවා. පියාට සැරකීමේ විශේෂයක් තියෙනවා. මෞපිය කියලා විශේෂ කොටසක් ඉන්නවා. ඒතර ඒ වගේම ඕපපාතික උපදින සත්‍යය ඉන්නවා. ඔය ආදි වශයෙන් සසර ගමන පිළිබඳ දැකලා යථාර්ථයේ පෙන්වා දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයේ ඉන්නවා කියලා මේ ආදි වශයෙන් විශ්වාස කරන හොඳ පැත්තක් තියෙනවා. මෙන්න මේ කියන කාරණා දෙකේම සාස්ත්‍රවරු ලෝකේ හිටියා. හැබැයි මේ දුක්ඛාර සත්‍යයයි මේ දුක්ඛ සමුදාර සත්‍යයයි මේ දුක්ඛ නිරෝධාර සත්‍යයයි මෙන්න මේ දුක්ඛ නිරෝධ මාර්ග සත්‍යයයි කියලා. චතුරාර්ය සත්‍යය පෙන්වන්න කිසිම ශාස්ත්‍රවරේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ලෝත්‍රා බුදුරන් වහන්සේ ඇරෙන්න. අති දුර්ලභ පහළ වෙන බුද්ධ ශාසනයක විතරයි ওই ටික කරගන්න පුළුවන්. සියලු සතර දුකෙන් නිදහස් වෙන්න මාර්ගය පාදා ගන්න පුළුවන්. අන්න ඒ නිසා ඔය කියන උන්වහන්සේ පෙන්වන සතර සතිපට්ඨානයේ එකක්. ඒ වගේම බුදුවරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඔය පෙන්නපු මූලික දහම් කාණ්ඩේ පෙන්වුවාට පස්සේ කාලයක් යනකොටේ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අර්ථය යටපත් වෙලා ලෞකික අර්ථයක් ඉස්මතු කරගෙන වේද ග්‍රන්ථවල ගේන ඒවා තමයි අපි ත්‍රිවේදයේ කියන ඒවත් සම්බන්ධ වෙලා තියෙන ඔය කොටස්. ඔය හතර සතිපට්ඨානිය කියන ඒවා, සත්තපොජ්ජංග කියන ඒවා, ආර්යසත්‍යයික මාර්ගය කියන ඒවා වදන්වැල් වශයෙන් ඒ විදිහට අරන් ඉන. හැබැයි දීලා තියෙන අර්ථයේ බුදුරජාණන් වහන්සේ දුන්න අර්ථයේ අම්දාසක වැහුණාද එදා පටන් ශාසනය අතුරු ගහ පදවැල් තියෙන දෙන අර්ථයේ ලෞකික අර්ථය. ඔයසම් ගා තර්කවාද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විසුණු වහන්සේලාට ඉදිරිපත් කළා අන්නේ පරිප්‍රාතිකය. ඒ දිවෙන් ආව අදහස් අරගෙන අපිත් අපේ ශ්‍රාවකීන්ට මෙහෙම ධර්ම දේශනා කරනවා. ඔය කියන විදිහට බුදුරජාන් වහන්සේ කියනවා ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද? ඔය ආදි වශයෙන් අහපු දැන් තියෙනවා සතර සති වට්ටානේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්බෝධිණගේ ධර්ම වලට සතර බ්‍රහ්ම විහරණ වලට මේ ආදී හැම එකක්ම අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ හේතු සාධකත්ව පෙන්නනවා. අවිෂේ කරුණෙහි කතා කරන්න ගිහිල්ලා විග්‍රහ කරන්න ගියාම ඔය ඒ පරිප්‍රාතික මොට වෙනවා. මොකද හේතුව වචනවලක් අරන් එනවා. වචනවල විතරක් භාවිතා කරනවා. කියාපු එක තේරුම් ගන්න බෑ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා නිසා වචනවල තිබුණ පරිදි යථාර්ථය නෑ, ධර්ම අවබෝධය ලබන්න බෑ. ඒක අර්ථ තෝරා ගන්න ඕනේ. ඒ අර්ථය වැහිලා යන්නේ කවුද හරි බුද්ධ ශාසනයේ විනාශ වෙච්ච දවසක. බුද්ධ ශාසනය විනාශ වෙනවා කියන්නේ වචනවල විනාශ වීම නෙවෙයි. ඒ වචන පදවල ඒවා තියෙනවා. අර්ථය යටපත් වෙලා යනවා. ලෝකෝත්තර අර්ථය යටපත් වෙනවා. එහෙම වුණොත් නැවත ලෝකෝත්තර සුවයක් නිවන් සුවයක් ලබනද මතු කරගන්න නැවත බුද්ධ ශාසනයක් පහළ වෙන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. ඉතින් අන්නේ වැඩි සතර සතිපට්ඨාන කියලා මේ සිහිය පිහිටවන ක්‍රමයක් තියෙනවා. මේ සතර සතිපට්ඨානය කියන වචනෙද කියන තව නමක් තමයි මේ ආර්ය විනී. එනනම් මේ බුද්ධ ශාසනය. සම්මා සති කියන මාර්ගාංගය. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටායික මාර්ගයේ ලෞතර බුදුරේ පහළලා දේශනා කරනකන් ලෝකෙ විද්‍යාමාන වෙන්නේ නැහැ. වචන තියෙනවා නමුත් අර්ථ වැහිලා. බුදුරයන් වහන්සේ නමක් හෝ බුදුරයන් වහන්සේ නමකින් අහගත් ශ්‍රාවකෙක් හෝ ඒ ශ්‍රාවකයන්ගෙන් අහගත් කෙනෙක් හෝ ඇරෙන්නේ සම්මා සතිය විග්‍රහ කරන්න දන්න කෙනෙක් ඉන්නවා නම් තුන් ලෝකෙම නෑ බුදුරයන් වහන්සේ ඇරෙන්නේ. ආපු කෙනෙක් දැනගත් කෙනෙක් ඉන්නවා නම් ලෞතර බුදුරයන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මය අහලාම දැනගත් කෙනෙක්. දෙවියෝ බ්‍රහ්මියෝ ඉන්න පුළුවන්. අබුද්දෝත්පාද කාලේ. හැබැයි මෙහෙදී බුදුරයන් වහන්සේ නමකින් අහගෙන දැනගත් අර වස්සේ දෙවියෙක් කියලා හරි ඒක දැනගත්තාට පස්සේ ලබා ගත්ත එකක් නිසා සොයම් පුඥානිය ලබා ගත්ත කිසිම දෙවියෙක් බ්‍රහ්මෙක් නැහැ. ඒකයි කියන්නේ තුන් ලෝකේම කවුරුවත් තථාගතයන් වහන්සේ හෝ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් හෝ අහලා දැනුවත් වෙච්ච කෙනෙක් ඇරෙන්න තුන් ලෝකෙම තව කෙනෙක් නැහැ කිව්ව එකයි. ඉතින් එනිදි අපි තේරුම් ගන්න මේ සතර සතිපට්ඨානයේ නිවන් මඟ. සතර සතිපට්ඨානයේ වැඩුවා නම් ඒකාන්තයෙන් නිවන් දකින්න. සතර සතිපට්ඨානයේ වඩන කෙනාට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා, සත්බෝධිඥාන ධර්මත් වෙනවා, සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වෙනවා, මේ ටික වෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරන නවක පැවිදි වෙච්ච බිසුණු වහන්සේලාට, අලුතෙන් පැවිදි වෙච්ච බිසුණු වහන්සේලාට. ඒ වගේ මේ ශාසනයේ ඇතුළත් වෙන උපාසක උපාසිකාවන්ට සතර සතිපට්ඨානෙ විග්‍රහ කරලා දෙන්න. මොකද හේතුව මේ තමයි නිවන් මඟ. මේ තමයි බුද්ධ භූමිය කියන්නේ. මේන් අමතර තියෙන භූමිය මාර භූමිය. මේක විවිධාකාර උදාහරණ දෙන්නලා තියෙනවා. මේක උපමා කතාවක් තියෙන එක දේශනාවක සූත්‍රයක විග්‍රහය. කැටකුරුල්ලෝ කියලා කුරුල්ලෙක් ඉන්නවා. කැටකිරිල්ලි කැටකුරුල්ලා කියලා කියන්නේ ඔය කුඹුරු වල තමයි උන් ඉන්නේ. උන්ගේ නිජ බීම කුඹුරු. උන්ට හොඳට පුරුදුයි කුඹුරෙන් උගේ ආරක්ෂාව සලසගෙන. මින්නක් උන් කොටනවා කියලා එකක් තියෙනවා කුඹුර වල. ඒතකොට තමයි උන් එළියට ඇවිදලා බය නැතුව ඉන්නේ. සතේ කල්ලන් ඩාපු ගාම පුරුස්කාර කැටයක් අසත් හිඳගන්න. කොහොමද බේරෙන ක්‍රමයක් උදාන්නේ? ඒක නිජ බිරු. ඒ කියන්නේ උගේ උපම් බිම කියන්නේ ඒකයි. මේ කැටකුරුල්ලේ කියලා ගහක අත්තක වහලා හිටියා. ඌට එක උගේ නිජ බිම නෙමෙයි. මෙයාද එක්තරා උමිච්චෙක් ඇවිදලා මේක අල්ලගන්න. අල්ලගත්තාම මේක කෑ ගහනවා. මේ උපමා කතාවක්. නික කෑ ගහනවලු මගේ බිමේ නොහිටි එකේ වරද. මගේ පිය පරපුරෙන් ආපු බිමේ මම හිටියානම් මට අද මේ කාලකන්නේ උරුස්සගේ මෙහෙම කරදරයක් වෙන්නේ නැහැ. අද මම ජයගත්තේ මම මෙහෙ මේක හිටපු හින්දානේ. ඉතින් මේක අල්ලගෙන යන ගමන් කෑ ගහනට උරුස්සගේ මාන්නකාරකම වැඩි උරු. මේක හිතා ඉන්නේ මූට ඉන්න පුළුවන් මට අහු වෙන්නේ නැති වෙන්නේ. ඔගේ නිජ බිම කොහෙද කියලා. අර කුඹුරේ කාලා තියෙන පස් කැට තියෙන්නේ කුඹුර තමයි මගේ නිජ බිම. ඒකේ කියනවා මම තොට අහුවෙන්නේ නැහැ කියලා අර ගවුණු කෑවෙනවා. බලයි නං ගිහිලා බලමු අගෙන් පුළුවන් ද බේරෙන්න කියලා බලන්න කියලා අත ඇරි. සුරලා ඉදහත් ඉදහත් වෙලා ඇවිදින්න. අර කැටයක් උඩරලා යන කියන බොලෝ උස පුළුවන් නම් මාව අල්ලපි. දැන් තෝගේ පුළුවන් කමින් අල්ලපි. උමස පුළුවන් වේගෙන් ආවා. එක දැහැගන්න. සුරලා ගන්නවා ඌගේ වේගය පාලනය කරන්න බැරි මත්තමර ලං වෙලා තියෙන්නේ. මොහොතින් අර කැටයක් අතට ඉඳගත්. ආපු ගා සුරුල්ල ඇවිදින්න අර කැට බින්නගුම් කරපු පස් කැටයක ඌගේ ලයත ඇවිලා ඒක මලාලු අර කිලි වේ සුරුල්ල වේරු. දැන් මේ කතාව බුදුසන්නාහතේ උපමාවක් වශයෙන් පෙන්නලා කියන්නේ. මෙන්න මේ වගේ උඹලට භූමියක් තියෙනවා. බුද්ධ භූමිය. අනේ බුද්ධ භූමියේ ඉන්න තාකල් මාර්ග සාක්ෂිකේට අහු වෙන්නේ නැහැ. මාර්යාගේ බේරණ එකම භූමිය බුද්ධ භූමිය. ඒ බුද්ධ භූමිය මොකද්ද? සතර සතිපට්ඨාන. නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවි පිළිස සතර සතිපට්ඨානේ ඉන්න තාකල් කිසිම මාර්ය උගලකට අල්ලන්න කොටු කරන්න බෑ. ඒක තමයි කරන්නේ. මේකේ අනුපාඩුවක් තියුණා තමයි අපිට ඔක්කොම ගන්නෙ. ඊයා මේ තුල හරියට ඉන්න පුළුවන් නම් නිවන් මාර්ග පෑදෙනවා මිස කිසිම මාරපාක්ෂික බලවේගයකට ඔහු යටපත් කරන්න බෑ. සතර සතපට්ඨානීය පිට පංචකාම භූමියක් ඇද්ද? පංචකාමයේ හේතු වෙන පැත්ත. ඒක තමයි මාර්යාගේ භූමිය. ඒ පැත්ත ඔහු යන්න ගියොත් එහෙම මාර බලවේගයට කොටු වෙනවා. සිසිදියක් කරන්න පුළුවන් වෙනවා. අර උගසට අහක ඉඳලා කුරුල්ල අහුණාවා. ඒක මාවක් වෙන්නේ. ඉතින් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන එක සතර සතිපට්ඨානෙක අහලා තියෙනවා. වදනාකාරී විවිධාකාර භාවනා පන්තිවල විවිධාකාර සංගුණ විවිධාකාරයෙන් කියනවා. බුදුරන් වහන්සේ දේශනා කළ කායානුපස්සනාව දැනගන්න දේසි ක්‍රමයක් තියෙනවා. මේ කායානුපස්සනාවෙන් සිද්ධ කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලා පළවෙනි එක විවිධාකාර ක්‍රමවලට කය ක්‍රියාත්මක කරනවා. මේ කය යම් විදිහට ක්‍රියාත්මක කරනකොට රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන කාරණයක් මුල් කරගෙන කය ක්‍රියාත්මක කළා නම් අන්න ඒක මායාවේ භූමිය. රාගයේ සිඳ දමන්න, ද්වේෂයේ සිඳ දමන්න, මෝහයේ සිඳ දමන්න හේතු වෙන යම් ක්‍රම සතාවක් තියෙනවා නම් නුවණින් මනා නුවණින් තේරුම් අරන් ඊට අනුකූලව කායික ක්‍රියාව සිද්ධ කළා. එතන නැගින්නේ කායානුපස්සනාව. ඔබ තමයි තේරුම් ගන්න ඕනේ. ඔය මූල ධර්මයේ තේරුම් ගන්න නැතුව මෙහෙම යන්න කියා තිනවා, මෙහෙම ඉන්න කියා තිනවා කියලා පොතපතකින් බලාගෙන හරි කාගෙන් හරි අහගෙන එහෙම කරුවාට මේක ඉවර කරගන්න බෑ. රාගයට මගේ කාය ක්‍රියාත්මක කරනවාද, ද්වේෂයට, මෝහයට මගේ කාය ක්‍රියාත්මක කරනවාද කියලා විවිධාකාර දහස් කෝටි ගන්න. එක එක විදිහේ කාය කර්මයන්ගෙන් යුක්තව කරන කටයුතු දන්නේ තමන්. මනසෙහි නුවණින් නොහිටියොත් අවසිහියෙන් කටයුතු කරනවා. මුට්ටා සතියෙන් කටයුතු කරනවා. අන්න එතකොට යථාර්ථයට එන්න බෑ. දැන් අපි තෝරා ගන්න ඕනේ. වින්දහම් කළ පරිදි කායanusasanාව ලැබෙන්නේ නැහැ. මොකද හේතුව? අවිද්‍යාපත්‍ය පුඤ්ඤාපි සංඛාරා කියලා කොටසක් තියෙනවා. අවිද්‍යාපත්තෙන් හටගන්න පුණ්‍යාභි සංකාර හොරා ගන්න වෙන මොනවද කියලා. මේ ලෝකේ පැවැත්ම තුල කොහේ හෝ හොඳ දෙයක් තියෙනවා. ඒක නිත්‍යයි. ඒක සැපයි. ඒක ආත්මයි කියලා දෘෂ්ටියකට වැසොත් එහෙම. අවිද්‍යාපත්තෙන් හටගන්න හොඳ එක හොයාගෙන යන වැතර වැරෙයි. දෙවියෙකුනොත් හරි හොඳයි. ඒ දෙවියෙකුනොත් නිත්‍ය ආත්මභාවයක් ලැබෙනවා. ආයි වෙනසෙන්නේ නැහැ. තමන් කැමතියේ ඉන්න පුළුවන් දෙවියෙකුනු. මේක අදහසක්. දෙවියෙකුනු දිව්‍ය කාම සම්පත්තියේ වැදබිලා හරි සැපසේ ඉන්න පුළුවන්. ඒ දිව්‍යාත්භාවේ සැපයි. ඒක විනාශයටපත් වෙන්නේ නැහැ. ආත්මාදී වශයෙන් ගන්න වටිනා දෙයක්. ඔය තමයි ලෝකයාගේ අදහස. ඔය අදහස් තුනේ පිටතෙන් දෙවියෙක් වෙන්න කොච්චර වින්දහම් කිරුවත් එයා සතර සතිපට්ඨානේ කායන උපසනාවට එහෙම පින වැඩෙන්නේ. ඒක අවිද්‍යාපත්‍ය පුඤ්ඤාභි සංඛාරා කියන එකට වැඩෙනවා. පෞපැත්තක් කළා නම් අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාභි සංඛාරා කියන එකට වැඩෙනවා. එහෙනම් ඒව එකක්වත් සතර සතිපට්ඨානේ නෙමෙයි. සතර සතිපට්ඨානේ වඩන්න නම් දහම් අහලා දහම් තේරුම් වලා මූල ධර්මයේ වටහාගෙන තියෙන්න ඕනේ. මූල ධර්මයේ වටහා ගන්න නම් ලෝකය කියන්නේ මොකද්ද? ඊළඟ විවිධාකාර ක්‍රම සපාවෙන් ලෝකේ විග්‍රහ කරලා තියෙනවා. මේ තුලින් ලෝකය තෝරා ගන්න ඕනේ. ලෝකයේ ක්‍රම දෙකක් තියෙනවා. මේ ආර්යවණී යම් පංචකාමයක් ඇද්ද? පංචකාමයේ මුල් කරගෙන ලෝකයයි කියනවා. මේක අර්ථය. ආර්යවණී ලෝකය කියනවා පංචකාමයේ. ලෝකය ඇසුර කියනවා පංචකාමයේ ඇසුර. ලෝක නිරෝධය කියනවා පංචකාමයෙන් නික්මීමට. ලෝක නිරෝධ මාර්ගය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා පංචකාමයෙන් නික්මෙන වැඩ පිළිවෙල. මේක ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක මාර්ගයක් කියලා ආර්ය විනය කියනවා. බාහිර ලෝකේ ලෝකය කියනවා. සත්‍යෝ ඒ වගේම ගස්කල් පරුවත ද්‍රව්‍ය වස්තු සාහිත්‍යයේ ඇහැට පේන කන්ට ඇහෙන ලෝකයයි කියලා අභ්‍යන්තර බාහිර තියෙන යම් ආසි සතර මහා භූතයන්ගෙන් හටගත් එකක් ඇද්ද? මේ ආදී වෙන්නේ ඒකට ඔකටම ලෝකය කියනවා. එහෙමත් ලෝක කියන එකක් තියෙනවා. හැබැයි ආරෙවිනේ ලෝකය කියන්නේ ඕව ඇතුරු කරගෙන හටගන්නා වූ කාම අදහස් මුල් කරගෙන කටයුතු කරනවා නම් අන්නේ මුල් කරගත කාමීටයි ලෝකය කියන්නේ. ලෝකයේ මිදෙන්න කිව්වේ ද්‍රව්‍ය වාස වලින් පැනලා යන්න දෙයක් නැහැ මැරෙනකම්. උපං සත්‍යයට සතර මහා භූතයන්ගෙන් හටගත්ත කායයක් තියෙනවා. පෙර කරන ලද කර්මයේ විපාක වශයෙන් හටගත්ත ඒකේ පූර්ව කර්මයේ නිසා හටගත්ත කර්ම ඵලයක් තමයි අසකන දිවනාසී ශාරීරියේ වනකි. ඊට පස්සේ ඕක හරගෙන උපන්නාට පස්සේ මැරෙනකම් ওই විපාකස්කන්ධය ගෙවන්න ඕන. ලෝක සම්මතිය හැටියට ওই ටික ලෝකෙදයි. එකෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා බාහිර ලෝකේ යම් යම් දේවල් ආරමුණු කරනවා. ආරමුණු කරන්නේ හේතු වෙච්ච සතර මහා භූතයන්ගෙන් හටගත්ත බාහිර ලෝකය. ඒකත් ලෝක සම්මතයේ ලෝකෙටයි. ආර්ය සම්මතයේ ලෝකෙටයි කියන්නේ ඇතකන දිවනාසී ශාරීරිය මන කියන මේවට චන්දරාගයෙන් බැඳුණු. ඒවා හොඳයි කියලා චන්දරාගයෙන් බැඳිලා හිටියොත් ප්‍රියමනාපයි කියලා ඒකේ බැඳිලා හිටියොත් ලෝකෙට බැඳුණු. ආධ්‍යාත්මික ලෝකෙට බැඳුණු. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන බාහිර අරමුණු දැකලා ඒවට හිත බැඳගත්තු. ඒවැ චන්දරාගයෙන් බැඳුණු. බාහිර ලෝකයට බැඳිලා මේ ලෝක දෙකක සම්බන්ධ වුණා. මෙන්න මේ බැඳමලේ තියෙන තාක්කල් කියනවා ලෝකය හා සම්බන්ධයි. ලෝකයකින් ලෝකේ එකක්, ආර්ය විනය කියන ලෝකේ එකක්. හැබැයි අර අධ්‍යාත්මික බාහිර කියන ওই ටික නැති දෙන සාමීර බැඳෙන ටිකක් ඇත්තෙත් නැහැ. ওই ටිකේ තුල තියෙන විකෘති අදහසකින් නිත්‍යයි සැපයි ආත්මා කියන දෘෂ්ටියකින් ඒකද බැඳුනොත් තමයි ලෝකය හා බැඳෙන්නේ. ලෝකේ නික්මනා කියන්නේ අන්නේ වන්දනෙන් නික්මීමේවත් චන්දරාගෙන් නික්මීම. දැන් ඔක හොඳට තේරුම් අරන් ඉන්න. අද වෙනකොට ඔක තෝරාගත්තේ නැති අය සීල් දුසීල් හොයන්න කොච්චර දේවල් ඇතුළු කරනවද? කොච්චර දේවල් ලෝකෙන් අත්හැරලා දින්න කියලා ඇහැට පේන හරියෙන් බලන් දෙයක්. අහවල් හාමුදුරණ ගල්ගේ ඉන්නේ. පාත්‍රයේ විතරයි තියෙන්නේ පින්ඳ පත කරන්න අදින සිවුර විතරයි තියෙන්නේ. ඉන් ගා සිල්වත් කියලා හිතා ගන්න පුළුවන් කියලා නිගමනය කරනවා. අහවල් හාමුදුරණ එහෙම ගන්න බෑ. හැමතැනම අල්ලාගත්ත ඒවා ගොඩාක් තියෙන කියලා ලෝකයාට පේන. දැන් ලෝකයා සින්දු සිල් හොයන්න දන්නේ නැහැ ඕකේ. නිසා ලෝකයා මුලාවටපත් වෙනවා වට ගියාම. ලෝකේ අත්හැරලාද ලෝකේ අල්ලාගෙනද කියලා දන්නේ තම තමයි. මොකද හේතුව චන්දරාගය කියන එක පේන එකක් නෙමෙයි. ද්‍රව්‍ය වස්තු පෙනුනට චන්දරාගය පේන්නේ නැහැ. ඒ ද්‍රව්‍ය වස්තු කෙරෙහි ආසාවෙන් හිත වැඩිලා තියෙන එකයි ඔය කිව්වේ. ඒක කාටවත් පේන එකක් නෙමෙයි තම තමන් දකින්නේ. අන්නේ හිත වැඩිලා ඉන්න තාක්කල් මේ බුද්ධිලාට ලෝකයෙන් නිදහසක් නැහැ. මොනවා අල්ලගෙන හිටියත් නැතත්. ඒ අසහනෙම බේරිලා නැහැ. එයා ලෝකයාට හිඳු සිල් හොයන්න බෑ කියලා බුදුරණාහි දේශනා කළා. කෙනෙක්ගේ தත්ත්වය හරියට කියනවා නම් මා හෝ මා වැන්නේ කර තව කෙනෙක්ගේකට බහින්න එපා කියලා. මා වැන්නා කිව්වනම් තවත් බුදුරයන් වහන්සේ නමක් මිස සාරිත්‍යයන් වහන්සේ සම කෙනෙක් නෑ අසම සම නිසා. එන අනිත් කෙනෙක් විවේචනය කරන්න යන්න එපා කිව්වෙත් ඕකයි. මොකද හේතුව ආධ්‍යාත්මික අනුසේ ධර්ම සහ මතුවලා තියෙන ආධ්‍යාත්මික කෙලෙස් අනික් අයට වේන්නේ නැති නිසා. ඒක ගැඹුරු පැත්තක් නිසා. සීල් දුසීල් තියෙන්නේ එතන. ලෝකේ අත්හැරලාද නැද්ද කියලා බලාගන්නේ එතන. ඒ නිසා තම තමන් දැනගන්න ඕනේ තම තමන්ගේ හිත ගැන. මනා පරිශ්‍රණයක යෙදෙන්න ඕනේ. ඇහැට මම කොච්චර ආසද? ඇහෙන් බලන රූප වලට මම කොච්චර ආසාවෙන් වැදිලා ඉන්නවද? ඒ ඇහෙන් ඒ රූප පරිහරණය කරනකොට මට කොච්චර ආසාසහගත ආස්වාදෙන හිතක් පහළ වෙලා මගේ හිතට බැඳෙනවා. මම මගේ කනට කොච්චර ආසද? ඒ කනට ගෝචරල අහන ශබ්දවලට මම කොච්චර ආසද? ඒ කනින් ඒ ශබ්ද අහලා මිහිරි ශබ්ද එනකොට මගේ ඇති වෙන මානසිකත්වයට කොච්චර ආසා කරනවා? මම නාසයට කොච්චර ආදරේද? මම ගන්ධයන්ට කොච්චර ආසද? ඒ නාසයෙන් ගන්ධයන් ඇතුළු කරන ඇතිවෙනා වූ ගාහන විඥානයක් මූල කරගෙන ඇතිවෙන ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදින මගේ මනස කොච්චර බැඳිලා ඒ පස්සේ යනවාද හොයනවාද? මම දිවට කොච්චර ආසද? මේ රස වස්තු වල කොච්චර ආසද? ඒ දිවෙන් රස වස්තු ඇතුළු කරන ලැබෙනා වූ හිතට ආස්වාද සහගත රස විඥානයේ කොච්චර ආසද? යලි යලි කොච්චර බලාපොරොත්තු වෙනවාද? මම කයට කොච්චර ආසද? කයින් ලැබෙන පහස දෙන වස්තු වල කොච්චර ආසද? ඒ වස්තු ඇතුළු කරන කයින් ඇතුළු කරන දැනෙන පහළ වෙන හිතට ආස්වාද ආස්වාදාත්මක හිතට කොච්චර ආසද? එයාගේ මම හිතන්න කොච්චර ආසද? ඒ හිතවිලි වල කොච්චර ආසද? හිතෙන් ඒ ආකාර හිතවිලි හිතනලා තියෙන ආස්වාදාත්මක හිතට කොච්චර ආසා කරනවා? ඔන්නේ පරිස්සමෙන් හැමදෙනාම තම තමන් තනියෙන් කරගන්න ඕනේ. මේ කාටවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙන්න මේක තමයි තමන් විසින් කළ යුතු පරීක්ෂණ. ඒ මට්ටමින් දැනගන්න ඕනේ මම කොච්චර ලෝකෙට බැඳිලාද? අන්නේ ආසාවේ අන්තරමද්ද ඒ තරමින් ලෝකෙට බැඳිලා. මම කොච්චර ඒවෙන් බලාපොරොත්තු වෙනවද ඉදිරියේ? ඒ මට්ටමන සමාතුල බලාපොරොත්තු තියෙන. මෙන්න මේ නිසා ඔන්නෝ කියන වස්තු වලට ඇයි බැඳෙන්නේ? ආස්වාදයේ මුල් කරගෙනම ලෝක සත්‍යය ඇලෙනවා. ආස්වාදයේ මුල් කරගෙන වටිනාකමක් දෙනවා. මනවරණ රූප පිළිවද බලාපොරොත්තු වෙන ආස්වාදයේ වටිනාකම හිතපු තරමට ඒ රූප පරිහරණය ගන්න කරන ප්‍රධාන ඉන්ද්‍රියවන් ඇහැට ආසයි. ඒ මනවරණ රූපයන්ට ආසයි. මොකක් නිසාද? මනවරණ දර්ශන ආස්වාදයේ දින ප්‍රියභාවයේ යම් තරමක්ද ඒ තරමට ඒකට ගෝචර වෙන වස්තුන්ට ආසයි වටිනවා. වටිනාකම නිගමනය කරන්න හේතු කරතේන සද්දවලින් මිහිරි නාදයට කොච්චර ආසද? ඒ ආසාව නිසාම ඒ නාදයේ ලබා දෙන ප්‍රධාන ඉන්ද්‍රිය වන කනට ආසයි. ඒකදී ආස්වාදයේ ලබා දෙන වායික ශබ්දයන් තියෙනවා නම් මිහිරි ශබ්දයන් ඒවට ආසා කරනවා. ඒවට ආසා කරන ප්‍රධාන හේතුව අර ශ්‍රවණයේ නිසා ලබන ආස්වාදයේ තියෙන කැමැත්ත. සුවඳ ආග්‍රහණය කරගාම ඇති වෙන ආස්වාදජනක මානසිකත්වයට මම කොච්චර බැඳිලා ඉන්නවද? ඒ දේ ලබා ගන්න ප්‍රධාන ඉන්ද්‍රිය වන නාසයේ ඒ නිසා ආසයි. ඒ සුවඳ දෙන යම් ජවයක් තුවක් තියෙනවද? ඒවා ආසා කරනවා, ඒවා ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලම ආසාව වටිනාකමක් දුන්නේ අර ආස්වාද ජනක ගාහනේ ආග්‍රහණයට තියෙන ආසාව නිසා. ඊළඟ රසයේ තියෙන කෑදරකම රසයේ තියෙන ආසාව මුල් කරගෙනම දිවට ආසයි. ඒ වගේම රස වස්තුන්ට ආසයි. කේක් කෑල්ලට ආසා කළේත් ඒකයි. හොඳට ප්‍රියමනාප ඒ විදිහට තියෙන ආහාරයට ආසා කළේත් ඔය පාන්නේ. ඒක හරි වටිනවා. ඔකර පොරකන්. සියලුම සත්‍යයේ ඔය කියන පංචකාමීට ආසයි. පංචකාමීන් ලැබෙන ඒවා පිළිබඳව හිතන්ද මෙහෙ යවන්න කය ක්‍රියාත්මක කරවන්න හිත ක්‍රියාත්මක කරවන්න ආසයි. ඒ ආස්වාදී හිත විඳින්න පහම නිසා ගොඩ නැගිච්ච හිතට ආසයි. පංචකාමී ඇතුළට ගත හිතට ආසා කරනවා ඔහි. මෙන්න මේ නිසාම තමයි ලෝක සත්‍යයට ආසාව මුල් කරගෙන ආසාවේ යථාර්ථය දකින්න බැරි වෙන්නේ. මේකෙන් මිදෙන්න බැහැ. ওই ටිකේ මිදුණොත් සසර ගමනේ මිදීමේ මූලාරම්භය උතන තියෙනවා. ওই ආසාව නිසා තමයි හැම එකක්ම ආසන්නයට ඇද ඇදා ගන්න. ඒකට සම්බන්ධ කරගන්න. ඒ දැන්ට හා වෙලා ඒ ආස්වාදී සඳහා කටයුතු කරන්න. එතකොට නැගිනේ තණ්හා උපාදාන කියන දේක. යම් තැනක තණ්හා තියෙනවා නම් උපාදාන තියෙනවා නම් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන එක නවත්තන්න බෑයි ධර්මතාවයට වැටෙනවා. ඒක තමයි පැවැත්මේ ධර්ම නියමය. ওই නියමයේ කිසි කෙනෙකුට කඩ කරන්න බෑ. භවපත්‍යා ජාති කියන එක පහළනෝ ජාතිපත්‍යා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන ওই ටිකෙන් අහක් වෙන්න බෑ. දුකෙන් මිදෙන්න බෑ. දැන් මෙන්න මේ ටික මූලිකව තෝරා ගන්න ඕනේ. එහෙමනම් මේ වැඩ තියෙන වටිනාකම අත්හැරෙන්න නම් ඒකට හේතු වෙච්ච මූලික වන ආස්වාදයේ තියෙන වටිනාකම අත්හැරෙන්න ඕනේ. ආස්වාදයේ තියෙන වටිනාකම ලේසියෙන් අත්හැරගන්න බෑ. මොකද හේතුව? ඊ ආස්වාදයේ පිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගැනම හිතනවා මිස ලෝක සත්‍යයට ප්‍රඥාව පහළ කරගන්න බෑ ඒක ඉක්මෝල. ඒවට බැඳිලා ඉන්නකම්. ඒවා හොයන්න කොච්චර ආදීනව පස්සේ යන්න ඕන. ඊ ලබන ආස්වාදයේ ගෙවිල යනවා මිසක් ඉතුරු කරන හරයක් තියෙනවද නැද්ද කියලා කල්පනා කරන දහම් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ දහම් ක්‍රමේ ලෞතරා බුදුරන් වහන්සේ ලෝකයට දෙනතුරු කිසිම කෙනෙකුට දෙන්න බෑ, කිසිම සාසුරුවරයෙකුට දෙන්න බෑ. ඔය ආශා කරන එකෙන් කෝක හරි හොඳයි කියලා හිතන් ඕකට මඟ පෙන්නලා දෙනවා මිස වෙන එකකට මඟක් දෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේක තමයි අමාරුම තැන. ආශා කරන පංචකාම ආස්වාදයේ මුල් කරගත්ත යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇත. ඔන්නේ ප්‍රිය ස්වභාවයේද මధుර ස්වභාවයේද තියෙන ඇලීම දුරු කරගන්න ප්‍රමේ කියා දෙන්න දන්නේ නැහැ. ඒක දැනගැනීමේද ඒ පිළිබඳ හාර අවසර අන්තියටම ඇතුළටම කිමිදිනා. එහි යථාර්ථය දැනගන්න මහා ප්‍රඥාව පහළ වෙන්න ඕනේ. ඒ ප්‍රඥාව ලෝතුරා බුදුන්ටයි පහළ වෙන්නේ. අන්න උන්වහන්සේට පහළ වෙච්ච දේ උන්වහන්සේ ලෝකෙට හරියට එලි කරලා දෙනකොට ශ්‍රාවක ගෝචර ධර්මයක් වෙනවා. ඒ නිසා ඒක අහලා තේරුම් ගත්ත ඥානවන්තයින් ගෝචරලා ඒ අය දැනුවත් වෙනවා. එන ලෝකේ අයින් කරන්න ඕන නම් ඔන්න ඔය කියන ආස්වාදී පිළිබඳව අසාරත්වයේ දකින්න ඕන. ලෝකේ දුක් වල ආහාරත්වයේ දැකලා හැමනම් ඔක කරන්න බෑ. දුක් වල ආහාරත්වයේ කවුරුත් දකින්න. කවුද දුක් විඳින්න කැමති? දුක් දන්නේ නැද්ද? මොකද නැතු? ඉතින් ඒක තමයි අපි මෙච්චර කල් දැකලා තිබිච්ච දුක. ওই දුකට හේතුවක් තිබුණා. ඔන්න ඒ දුකට හේතුව මෙන්න මේ තෘෂ්ණාවයි කියලා දැනගන්නයි බැරි. තෘෂ්ණාව නිසා මුල් වෙච්ච වැඩ පිළිවෙලකින් තමයි මුළු දුක් වැඩ පිළිවෙලම ලෝකෙ පහළ වෙන්නේ. ඕක දැකගන්න බැරුව ලෝකයා දකින්න. ප්‍රියමනාප දේවල් ලැබුණොත් සැප ලැබුණා කියලා ඉගෙනෙන්න බයි. දුකක් නෑ ලැබුණේ නෑ. ලැබුණේ සැපක් කියලා. අන්නේ අර ආස්වාදයේ නිසා අර දුක් ගොඩ වහන. මේකට කියනවා කාමච්ඡන්දය මුල් කරගෙන නීවරණයක් ලැබෙනවා කියලා. ආවරණ වුණා, නීවරණ වුණා. වැහිලා ගියා. වැහුනේ මොකද්ද? යථාර්ථයේ ආවරණ වුණා, යථාර්ථයේ නීවරණ. මතු කරලා ගන්න බෑ. මෙන්න මේක තමයි මුලාවටපත් වෙන්න එකම හේතුව. එහෙනම් කවදා හරි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකේ දුක නෙමෙයි බලා ගන්න ක්‍රමයක් වෙන්නේ ආස්වාදයේ තියෙන භයානකත්වය. දුකම් බයක් තියෙන කියලා වෙන්නේ ඕකට. බයාර්ථයෙන් දකින්න ඕන. ආස්වාදයේ පස්සේ ගියොත් මහා භයානකයි. ආස්වාදයේ නරකයි කියලා අපි ඉන්නේ ඉස්සෙල්ලා. හැබැයි ආස්වාදයේ යථාර්ථයේ බලාගෙන යනකොට ආස්වාදයේ පස්සේ ගියොත් මහා භයානකයි කියලා දකින්න. දැන් පොඩි උපමාවක් කරන් බලමු මේ විදිහට. ඔය ලස්සන හදලා තියෙන ටෝච් එකක්, සෙල්ලම් බලුවක්, සෙල්ලම් වයින් කාර් එකක් ඔය ආදිවාසී ළමයි පුංචි ළමයි හරි ආසයි. ඒකේ තියෙන වැඩ පිළිවෙල දැකලා ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙන නිසා ළමයි ඒකට ආසයි. යම් කිසි උගුලක් අටවනවා ළමයි විනාශ කරන්න හතුරු සේනාවක් විසින්. ඕකේ හදනවා යම් කිසි මිසයිල් බෝම්බයක් හක් මොනවාරි ඔන්න ඔහොම දෙයක් හදනවා. බෝම්බයක් හරි හදනවා. මේක ක්‍රියාත්මක කරේකොත් ඒක පුබල වටේ ඉන්නවා නම් 10ක් 15ක් 100ක් කියත් ඔක්කොම මැරිලා විනාශ වෙලා යනවා කෑලි හොයන්නත්. මෙතර භයානක බෝම්බයක් ඇතුලේ හයි කරලා තියෙන ඔය පාරයිනේ ගිහින් තියා තියෙනවා. පාසල් යන ළමයි යනකොට මේක දැකලා උස්සලා ගත්තොත් එහෙම ගත්තාම එතනට ඔක්කොම විනාශ වෙලා යනවා. දැන් ළමයි ඔක දන්නේ නැත්නම් ගන්නවා. ඕක ඇතුලේ මේ જાතියේ මහා විනාශකාරී බෝම්බයක් අටවලා තියෙන මේක උස්සන්න ගියොත් එහෙම ඒක පුබල අපි ඔක්කොම මැරෙනවා කියලා ළමයි දන්නවා නම් එහෙම අරගෙන කිට්ටු වෙනවා. ඇයි ලස්සනයි? දැනගත්තහම වෙනසක් ඉන්නේ නැහැ. දැනගන්න ඉස්සෙල්ලත් අර ලස්සන ලස්සනම. අර සෙල්ලම් බඩුවේ ස්වභාවය වැටෙන්නේ හොඳටම. ඒක ඇතුලේ බෝම්බයක් තියලා දැනගත්තත් අර පිටිච්ච ලස්සන කැත වෙන්නේ නැහැ. ඒක එහෙමම පේනවා. හැබැයි දැන් අල්ලන්න කිට්ටු වෙනවා. අන්න හැඟවිලා තිබිච්ච ආදීනවේ දැක්කට පස්සේ බෝම්බෙ අටවලා තිබිච්ච සෙල්ලම් බඩුව ළමයා දැක්කවා. ඔන්න ඕක තමයි වෙහිච්ච දෙක. මේ බුදුරන් වහන්සේ මෙහෙ උපමා දෙනවා. මත්පැන් භාජනයක් තියෙනවා. බීම බොහෝම ප්‍රිය කරන මිනිහෙක් බොහෝම සන්තෝෂයෙන් ඒක දැකලා ඒක පාවිච්චි කරන්න එනවා. ඔහුන දකින්නකොටත් හරි සතුටුයි. මම බොහෝම ප්‍රිය කරන මත්පැන් වර්ගයක් මේ තියෙනවා කියලා. කවුරු හරි එක්කෙනෙක් කියනවා. ඔන්නම් ඔබ බීපා. ඔබ තියා තියෙන්නේ උඹලට ජීවත් වෙන්න හදලා නෙමෙයි. බීමට කෑදරේ වරසන් තමයි ඔක හදලා තියෙන්නේ. ඔක තියෙන්නේ මරණය හෝ මරණය සමාන දුවර පතන වහදා. ඔන්නම් බීපන් කිය. අර හසයක් තියෙනවා, සෝදාක් තියෙනවා, වෙරිවීමක් තියෙනවා, මත් වීමක් තියෙනවා. ඒක හැරුවක් එහෙම ඕකේ. හැබැයි ඔක ඔබ නොදන්න පැත්තක් තියෙනවා. ඔක බිව්වත් වෙන ලේ බඩ ගිහිලා පපු කැවුත කුළු වෙලා මැරිලා යන වසක් ඔකේ තියෙනවා. උඹර ජීවත් වෙන්න හා වෙන්නේ බීර වැය ගන්න කැන්දත් ඉවරයි. ඔන්නම් බීපන්. දැන් මේ වස තියෙන බව විස්තර හරියට යා දැනගත්තා නම් ඊ මත්පැන් බඳුන්. ඒකට ආසා කරන මනුස්සයා වුණාද කියලා. අර මත්පැන් කොච්චර ආසා තිබුණත් ඒ මනුස්සයා මේක මහා භයානකයි. දන්න කෙනෙකුටවත් මම මේක කියනවා බොනේ උන්ට අනික කොනෝ කියනවා මං ගිහිල්ලා. අහවත් වෙන දිනා බීම බෝතලයක් බොන්න නෑ යන්න එපා. කැවටලා හැමුලා බොන්න හින්දා මම මේ කියන්නේ. ඒකට වහදාලා. විවත ඔබලත් ඉවරයි ගොපිය කයි ඉවරයි. ඒක විශ්වාස කරන කවුරුවත් කොච්චර මත්පැන් බොන්න ආසා තියෙනවද ඒ මත්පැන් වාදිනේ නැත්නම් ඒ මත්පැන් බෝතලේ බොනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දුන්න උපමාව. මෙන්න මේ වගේ ලෝක සත්‍යයල පංචකාමයේ හරි ආසා දෙයක්. අර මත්පැන් බීලා මත් වෙන කියලාට ඒක ආසාව වාගේ. මනවල රූප වලින් ආස්වාදයේ මත් වෙන්න හරි කැමති. මනවල ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ ආස්වාදයේ මත් වෙන්නේ පංචකාමී ආස්වාදයේ මත් වෙන්න හරි කැමති. හැබැයි පංචකාම භාණ්ඩ ටික ඒවා අලංගු වෙලා තියෙන භාණ්ඩ ටිකේ හැඟවිච්ච වසත්තිය. ඒක ඇසුරට ගියොත් එහෙම කවදාවත් දුකෙන් නිදහස් වීමක් නැහැ. ශෝක පරිදේව දුක් දොමනස උපායාසයන් මුල් පුරණ දෙයක් තමයි ඔක්කොම ආස්වාදයේ තියෙන්නේ. වැහිච්ච වැතෝ ඔන්න ඔය ආදීනව හරියට විග්‍රහ කරන එක තමයි බුදුරජාණන් වහන්සේ කරලා දුන්නේ. ප්‍රමේ කියා දුන්නේ. මෙන්න මෙහෙම බලන්න පුළුවන්. එහෙම බලාගෙන යනකොට එයා දකිනවා ආස්වාද එක කර දහසක් ආදීනව මේක ඇතුලේදී. මේ ආස්වාදක විනිවිද ගියොත් එහෙම දහසක් ආදීනව වලට කොටු වෙනවා. ඒ වෙලේ නම් ඒක වෙන්නේ නැහැ. කරන කලට පව් මීරිය වීසේ. විදින කාලට දුදු දැඩි වෙයි කිනිසේ හැංගිච්ච වැත්තක් තියෙන. ලෝකයා රවට්ටලා තමන්ගේ බඩවලා ගන්න තමන්ගේ ආස්වාදයේ මුදුපත් කරගන්න කටයුතු කරන මානසිකත්වයේ නිසා ආදීනව ඒ වගේම හැංගිච්ච වෙනක සකස් වෙලා තියෙන. අවිද්‍යාවෙන් හදපු දේ හදලා තියෙන්නේ ආදීනව හැංගිලා. ඇසුරට ගියොත් තමන් කොටු වෙලා තමන් හැවටිලා ඒකට අහු වෙනවා. හැබැයි දන්නේ නැහැ මේකෙන් ආයේ මේ ආදීන වේ කියලා. මේක තමයි ස්වභාවය. අනේ මගේ හතරම් පුතා නැති වුණා. අනේ මගේ හතරම් පුතාට මේ දිදී හැදුණා. මොකද මේ අපිට වුණ විනාශය කියලා හඳුනනවා. අනේ එහෙම නැති පුතෙක් හම්බුලා නම් අපිට කියලා ආයි හිතනවා. නව හටගත්ත දෙයකට උරුම වෙලා තියෙන ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, ඇදි වෙන්න හේතු වෙන දෙඩවීම, කැඩී බිඳී යාම, කඩා බිඳ විනාශ කර දැමීම, කොතේ ක්ෂණේ පෝෂණය කළා කැඩී බිඳී විනාශ වී යාම, මේක මෙසේ පවතී වාකර එහෙ නොපවතින බව, මේ ඒකේ තිබෙනා වූ ස්වභාවය දකින්නෙම නැහැ. එහෙනම් වෙන එකක් බලාපොරොත්තු වෙනවා හොඳ එකක්. බලාපුවහම හොඳ එකක් කියලා පෙන්න අල්ලාගෙන බලපුවහම අර ජාතිය කුණු ගොඩක් වහ හොවි. විවිධාකාර කුණු. දේවාපිය කරන අනේ අපේ ළමයාට මෙහෙම ලෙඩක් හැදෙනවා. හරි වැඩි අපිට උපන් දරුවා මේ විදිය රෝගියෙක් මෙහෙම ලෙඩෙක් නේ. ඒ උඹලගේ කරුමේ බලහඟ අපේ පුතා. අපි නම් උඹවගේ පව් කරලා නැහැ. ඌ නටනවා, උඩ පයින්නවා, දඟල්නවා ඔක්කොම හරි. එක දවසක් ගිහිනම් ලොකු වුණාට පස්සේ ගැටවරයා වුණාට පස්සේ හරි වැඩේනේ අපිට උනේ. ඌ කියන එක අහන්නේ නැහැ. ඒක අන්න අහවල් ගෙදර ගිහිල්ලා අහවල් තැන දූෂණය කරලා ගෑන ළමයි ගැන විලැජ්ජා වින්ද බෑ. මේක හදාගන්න කොච්චර දඟලුවාද? අනේ අපේ කරුමේ. අපිට වෙච්ච එක. දැන් වෙන ක්‍රමකින් ආවද? ලෙඩ නැහැ කියලා උද්දා වුණා අපිට ලෙඩ ළමයෙක් ඉන්නවා කියලා අන්තිර බලන ඌ ඒ જાතියේ. දැන් වහ කළා. බලහන්ක අපේ පුතා නම් එහෙම මොනවත් නැහැ හොඳට ඉන්නවා. අපි කාටේ පුතරන් දු. ඌ කාර් එකේ ලවන්න ගියට පස්සේ ආවේගික ඇක්සිඩන්ට් කරලා හැදිලා ඌගේ අතපය ගැන්නේ. අනේ අපේ පුතාට වෙච්චදී දැන් වෙන පැත්තකින් දුකක් ආවා. මොකක් නිසා? ලෙඩ වෙන කය ලෙඩ වෙනවා, කැඩෙන කය කැඩෙනවා, විදෙන කය විදෙනවා, විවිධාකාර දහසක් කාම කටල වල වාජන වෙන කයක් තමයි මේ සත්වයාට දෙන මේපතු කයක් ඇති සත්වයකට යම් කෙනෙක් ප්‍රිය කරනවා. හොඳ එකක් කියලා හිතුවන්. ඒකම ඔබට මුලාවටපත් වෙනවා. තමන්ගේ කය ගැනත් ওই ටිකම. මම නිරෝගීව මත් වෙලා ඉන්නා රෝගයක් හැදුනහම අනේ මට වෙච්ච දේ කියලා. මගේ අතපය හොඳට හයියයි ඔක්කොම මෙහෙමයි කියලා නම් මත් වෙලා ඉන්නවා. කොහේ හරි ඇක්සිඩන්ට් එකක් කරලා අතපය කැඩුනට පස්සේ අනේ මට වෙච්ච දේ කියලා. මම හොඳට නිරෝගී කියලා ඉදර අසාධ්‍ය රෝගයක් හැදුනහම අනේ මට වෙච්ච දේ කියලා. මොකක් නිසාද? ඒකයි ඒ જાතිය එකක්. ඉතින් ඒ જાතිය කරදර නොවන කයක් හම්බුනා නම් ගතර කවක්. බලගහම් වැහැරීමටපත් වෙන්නේ නැති, වර්ණයටපත් වෙන්නේ නැති, රිද වෙන්නේ නැති, බඩිකිනි වෙන්නේ නැති, අසහනයටපත් වෙන්නේ නැති, එහෙම එකක් හම්බෙන්නේ කයක් කාටවත් නැහැ. මෙන්න කායානුපස්සනාවේදී මුලදී දැනගන්න ඕනේ. කායානුපස්සනාව වල නිසා කයේ හැටි දැනගන්න ඕනේ. මේම කයකට නේද හොඳයි කියන්නේ. මේකත් දකින්න ඕනේ. ඉතින් මෙහෙම කයක් අරගෙන මම මේක හොඳයි කිව්වේ ඇයි? ඒකේ ආදීනව පැත්ත මම මෙනෙහි කළේ නැහැ. මෙනෙහි කළේ මොකද්ද? ඒ මෙහින් ගන්න දින ආස්වාද පැත්ත. ආදීනවයි දැක්කනම් ඔය ආස්වාදයේ දෙක යට කරන්න බෑ. මහා භයානක දෙයක් බව දකින්න. මම කියලා හෝ මගේ කියලා හෝ ඇසුරට ගන්න සුදුසු එකක් නෙමෙයි කය කියලා දකින්න. ඊට පස්සේ විවිධාකාරයෙන් මේක දකින්න ක්‍රම තියෙනවා. මේ ਬਾහිරින් එන උපද්දරව නිසා එන හැටි දැක්ක හැටි. ඊට පස්සේ හැඩ වැඩ කරලා ඔක්කොම ලස්සන කරලා තියෙන මේකේ හොඳ සුබ කොටස් එහෙම මුකුත් තියෙනවා. මම මේ වටිනා රංකඳක් වායි කියලා හිතා ඉන්නවා. කායට එහෙම එකක් රංකඳක් වෙච්ච එකක් ඇතුලේ හැම කොහෙවත් තියෙනවා. තව ක්‍රමයකට බල. පාද තලයෙන් උඩ කෙස් වලින් යට හැමෙන් වටේලා තියෙන මේ ශරීරයේ කුණු කොටස් 32කින් හැදිලා තියෙන මේකත් පොඩ්ඩක් බලන්න කියලා පෙන්නන. ඔය හිතන වටිනා දෙයකින්ද හැදිලා තියෙන්නේ. ඉතින් අත්ති මාස්මී කායේ කේසා ලෝමා නකා දන්තා තතෝ මන්සන් ආහාරු අත්ති අටි විඤ්ඤාවක්ක මෙහෙම විදි එකින් එකට හිත හිතා මේක කැලිය වල තියෙන හැටි බලන තව පැත්තකින් නිගමනය කරගන්න කය අසාරයි. සාරයි කියලා හිතා දාගෙන අසාරේ කම. දැන් මේ තව ක්‍රමයකින් දකින්න. දැන් මේකත් කායානුපස්සනාවක පටන් ගන්න. මේ කය මෙනෙහි කරන හැටි. ඊට පස්සේ මේ ඉදිරි මේ කැලිය ඔක්කොම හැදිලා තියෙන හැටි දකින්න. ලෙඩ වෙන හැටි රෝග වෙන හැටි අර විදිහට දකින්න. මේ විවිධාකාර ආදීනෝ දකින්න හැටි. මේ ඔක්කොගෙම හැකගෙන ඉන්න බැලුවත් අන්තිමට බලනකොට මම මෙච්චර තරුණා කියලා තරුණ මදේ මත් වෙලා ඉන්නකොට අවුරුදු 10ක් ඉතර යනකොට බලනකොට පොඩ පොඩ වෙනස් වෙලා. වැහැරෙන පැත්තට යනවා. ඒක උරුමයි. හැබැයි හිතන්නේ නැති නිසා තරුණ මදේ මත් වෙන. අනික් අයට මම ලස්සනයි. අනික් අයට මම කඩවසම්. හොඳ හැඩ වැඩයි. මෙහෙම හිතනවා. මැදි වයස වයින්කොට එන්න වැහැරිලා ගිනා කොන්ද කුදු ගැහිලා, හැම රැලි වැහැලා, දත් වැටිලා, කෙස් වැහිලා, එකින් එකට එකින් එකට යනකොට ඕක රැක ගන්න පුළුවන් තරම් උත්සාහ කරනවා නව් බැරි දයක් වල. කෙස් ගහ දෙකක් වැහිලා තියෙනවා දැක්කොත් විදහාට දුවලා ගිහලා ඔක්කොටම හොරි ලැජ්ජායි වැය කෙස් වැහිලා කියලා දැනගෙන ඕක උදුරන. අද උදුරන හිත උදේ බලන තව දෙකක් තුනක් ඉදිලා. ඒක උදුරන බලන දත් 10ක් විතර ඉදිලා. ඔළුවේ කෙස් තියෙන එකක් ඉදෙනවා මිසක් ඕක ඉදෙන එක නවත්තන්න බෑ ඔක ඉදිරුවා. විතර කලු කරලා තියාගන්නවා කියන්නේ කලු කරලා තියාගතල සුදු වෙච්ච එකත් ගහ කලු කරුවට හරියන්නේ නැහැ ඒක උපක්‍රමයක් කිරුවට හරියන්නේ නැහැ ඒ අර සුදු සුදු එන්නේ ගැලවිලා යන සුදු වෙච්ච ගහ ගැලවෙන්න පටන් ගත්තට පස්සේ ලෝකයා රවට්ටන්න මේ කලු කරගෙන ඉන්නවා නමුත් දැන් ගැලවි සුදු වෙච්ච ගහ ගැලවිලා යන සත්‍ය වේදේ දැන් සත්‍ය කකින්න මොකක් කරන්නේ දැන් අර කලු කරව වේදෙන් සුදු කෙස් ගහක් තියෙනකන් කොලා ඒක ගැලවිලා ගියාට පස්සේ සත්‍ය වතුන හමුනවා කරා දැන් වෙන්නන්නේ එකක් නෑ. ඔය හැම එකක් ගානේ මේ අන්තරම ප්‍රියයි මනාපයි යහපතයි මේ රූපේ සුන්දරයි කියලා හිතා හිරු තරමට. අනේ මේක වැහැරලා යනවා විනාශේලා යනවා කියලා දුක ඒ තරමට වැඩි. හයි හත්ය ගැන හිතා ඉන්න තරමට වැහැරෙන්න පටන් ගත්තට පස්සේ මැදි වායසේ පැන්නට පස්සේ අර තිබිච්ච කලිසරකම් එකක්වත් නෑ. අඩිය තිබ්බ දිහා නෙමෙයි අඩිය තියෙන්නේ. බැලු පැත්ත නෙමෙයි බැලවෙන්නේ. දගලපු විදිහට ගියොත් වැටෙනවා. කය පාලනය කරගන්න තමාරි අන්තිමට ඔහොම ගිහලා මහලු වෙනකොට කය පාලනය කරන්න අජ්ජ කරයි කකුල් දෙකයි බැරුවා හැර විදියක් හරි තවමන මොන හරි වාරු ගන්න එකක් ගන්නත් වෙනවා. අර ඉස්සර කරු හපක් හා එකක් කවක් කරන්න බැරුව යනවා. ඉන්ද්‍රිය දුර්වල වෙනවා. හැබැයි කැමැති නැහැ. කැමැති නැති එකක් වයි සිද්ධ වෙන්නේ. එහෙනම් කයට වෙලා තියෙන කැමැති ඒවා නෙමෙයි සිද්ධ වෙන්නේ හැදුර තියෙන කැමැති නැති ඒවා. දැන් මේක දකින්න ඕන. දැන් මේක තමයි ආදීනව බලන දහම් ක්‍රමය. කායානුපස්සනාව කියන්නේ ඕවා. කායනුපස්සනාවෙන් බලන හැටි මේ කයේ හැටි බලනවා. මෙහෙම කයක් අරගෙන නේද මේ මම මේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයක්. බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොකක්ද? ප්‍රිය වූ මනාප වූ යහපත් වූ දෙයක් කය අරගෙන කරන්න බලාපොරොත්තු වුණා මිසක්. මේ කය නිසා අප්‍රිය වූ අමනාප වූ නොකැමැති මෙහෙම දේවල් දි සිද්ධ වෙන්නේ කියන එක බලන්නෙත් නැහැ එනකොට කැමති. නමුත් එනවා. ඒක ධර්මතාවය. මෙන්න මේ විදිහට කයේ ස්වභාවය දකින්න ඕන. අන්න එහෙම දැක්කට පස්සේ අපි සුන්දර ලෝකයක් මවාගෙන සුන්දර ලෝකයක වැජඹෙන්න කය ක්‍රියාත්මක කරන්නේ මොන මොන විදිහෙද? මම යන්නේ කොහොමද? ඉන්නේ කොහොමද? වැඩ කරන්නේ මොනවද? මොකද දේවල් කරන්නේ? සිහි කල්පනා යොද යොද මෙහෙම බලන්න ඕනේ. අන්න බලනකොට පේනවා මේ උඩ පැන පැන මොකද කරන්නේ? මම නප්ලා ආස්වාදයක් විදි. හොඳ සින්දුවක් ඇහෙනවා. ඒකට අඩිය තියෙන අප්පුඩි ගහලා ඇඟ අඹරවලා ඒකේ ආස්වාදයේ විදිහට හරි සන්තෝසයි. ඒක නෙමෙයි දඟලන්නේ. ඕනෙම වෙලා වෙනකොට දැනගන්න ඕනේ මේ වංගෝම් කරන වැරදි ආකල්පයෙන් බහැපු ක්‍රියාවලිය. මේක කල්තියා දැනගන්න. එහෙනම් මොකද්ද මේ බලාපොරොත්තු? කායික වශයෙන් පංචකාමයේ මුල් කරගෙන ආස්වාදයේ දීවිට කය ක්‍රියාත්මක කරන සාගයේ මුල් කරගෙන ආස්වාදයේ මුල් කරගෙන කය ක්‍රියාත්මක කරන මුලා වැඩ පිළිපැක් මේ කරන්නේ. ඒ වෙලාවට බලන්න කියන ක්‍රමයක් තියෙනවා. මොකද්ද කරන්නේ? උණු කොටස් දෙකක් නතර හැටි මට හොඳට පේනවා දැන්. අපි ඒකෙන් නෙමෙයි බැලුවේ. දැන් මම නටනකොට කොච්චර හැඩවැඩද? අනික මා කරේ කොච්චර බැල්ම දානවාද බං කෙරේ වසඟ වෙනවද? ওই විදිහට බැලුවේ. නම් මේක ඇතුලේ තියෙන කෑලි 32ක් මේ නටන්නේ කියලා දැක්කා නම් එහෙම. 23 කුණක කොටස් නතර හැටි පේනවනි. තමන්ට හිතා ගන්න. අන කායන වසනාව. වැහැරි වෙනසෙන කයක් නටෝ නැහැ. වැහැරි වෙනසීම උරුම කරගත්ත අය කොල්ල නැහැ. වැහැරි වෙනසෙන කයකින් ආස්වාද පස්සේ යන හැටි. මේ විදිහට බලනවා. මෙන්න කායානුපස්සනා ක්‍රමය. ඉතින් මේ විදිහට එකින් එකට බලාගෙන යනකොට අනේ මොනතරම් මුලාවත්ද මේ කුණු කයක් වැඩක් නැති හරයක් නැති දියක් අල්ලාගෙන කර කර දඟලන්නේ. හරයක් නැති කයක් ඇසුරු කරලා හරයක් හොයින් හම්බ වෙන්නේ. මෙච්චර කල සංසාරේ මං කොලානම් කරලා තියෙන්නේ. හරයක් නැති කයක් අරගෙන හරයක් නැති වැඩ ආස්වාදය මාධ්‍ය කරගෙන මොනතරම් මුලාවක්ද මෙතරම් කල් මේ ගිහින් තියෙන්නේ මොනවද මට ලැබුණේ මේත අනන්ත පෙර භවයක යම් කිසි කයක් තිබුණා නම් ඒ කය අරගෙනත් මම ඔය ආස්වාද පස්සේ හොන නටවලා දඟලලා කෝයේ කය කෝයේ ආස්වාද ඒවට මොකද වුනේ මෙහෙම දහමට අනුකූලව සිතන්න පුරුදු වෙන්න මෙන්න මේ හිතීමට කියනවා මේ බැලීමට කියනවා කය පිළිබඳව බැලි කයේ යථා ස්වභාවය බලන මේ කය ක්‍රියාත්මක කිරීමේ තියෙන විපුරිතාවයේ දකින්න. එහෙනම් මොකද මේක මම කරන්න ඕනේ? ඔය කියන ආස්වාදපත් යන මොනවා කරලවත් කයින් නම් වැඩක් නැහැ කියලා මුලාට එන්න පැත්ත. එහෙනම් මේ කය මොනවා කරගත්තද හරියන්නේ? කයත් එක මොනවා කරලා. හැබැයි ලැබිච්ච කයෙන් මට එක දෙයක් කරගන්න පුළුවන්. දැන් මේ කයක් නැත්නම් හිතාගන්න විදිහකුත් නෑ. මේ හිතය, මනසේ, විඥානයේ කියන යමක් ඇත්නම් මේ කයත් එක්ක බැඳිලා කයත් එක්ක සම්බන්ධලා ක්‍රියාත්මක වෙයි. ඒ නිසායි මට මේ හිතන්න පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ කය දුර්වල වෙලා ගියා නම් මේ හිතීමේ ශක්තියත් අඩු වෙලා යනවා. ශාන්ත කර කිලියාව නම් එහෙම මට ඕන හැටියට යමක ඇත්තට හිතා ගන්නත් බැහැ. එහෙනම් හිතා ගැනීමේ පහසුවක් තියෙන්න ඕන ඇත්ත හිතන්න. යථාර්ථයේ හිතන්න. ඒ සඳහා මේ කය පවත්වන්න යම් කිසි ක්‍රමයක් තියෙනවා නම් යම් මේක විනාශ වෙන්නේ ඉතින්ලා తాවකාලික උපක්‍රමෙන් ඒ වැඩේ කරගන්න ගමන් අප්‍රමාදී නිසම යථාර්ථයේ පූර්ණිය කරගන්න බලන්න. අන්න අප්‍රමාදී සමන් ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න අප්‍රමාදී සමන් තව කිසිම දෙයක් නැහැ කියලා වෙන්නේ ඕකයි. අන්න අප්‍රමාදීන් කළ යුතුයි. මෙන්න මේ ක්‍රමයට දවස ගානේ කරන්න පටන් ගන්නකොට දවස ගානේ ඇත්ත පිළිබඳ අධ්‍යක්ීම් ලැබෙයි. යථාර්ථයේ පිළිබඳ අධ්‍යක්ීම් දවස ගානේ එකතු වෙයි. යම් මොහොතක යථාර්ථයක් අධ්‍යක්ීම තුළින් තමන්ට වැටහුණා ඒකාන්තයෙන් පංච නීවර නැති ප්‍රඥාව මතුවෙච්ච වෙලාවක වැටහිච්ච එක. වැටහිච්ච සත්‍යය කවදාවත් දෙකක් කරන්න බෑ අහකට යන්නේ නැහැ. මොකද වැටහිච්ච සත්‍යය වැටුණා. මේ සත්‍යයේ වැටහිමත් එකද යම් කෙලෙස් ප්‍රමාණයක් ගිලිලා ගියා නම් බිඳිලා ගියා නම් කාය මුල් කරගෙන කරන දුසිතාවයන් ඔක්කොම අත්හැරලා ගියා නම් ආයින්නේ ඉඳ හේතුනේ මෙන්න සතිපට්ඨානෙන් කායානුපස්සනාව වැඩෙනකොට ලැබෙන ප්‍රතිඵල අන්තිමන දකින්නකොට එකින් එකට මොහොතක් ගන්න පේන පටන් ගන්න මෙන්න මේක තමයි බුදුරන් මහතේ දේශනා කළේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවීති සම්පජානකාරී හෝති කිවෙත ඕක සම්මිංජිතේන පසාරිතේන සම්පජානකාරී හෝ ඉදිරි බලනකොට පිටිපස බලනකොට මනා කල්පනාවේ සී බුද්ධියෙන් කරන්න කිව්වේ ඕක ඉඳ ගන්නකොට හිට ගන්නකොට ගමන් කරනකොට සැරිසරනකොට අතපය අකුලනකොට අතපය දිගාරිනකොට මට පිට බලනකොට මල මුත්‍රා පහ කරනකොට මේ සෑම අවස්ථාවකම ওই විදිහට හිතන පුරුදු වෙන්න කිව්වේ මෙන්න මේ ආකාරයෙන් කරගෙන යනකොට අපිට තේරෙනවා අසාර කයක් අරගෙන අසාර ආස්වාදයක් පස්සේ යන්න කරන වැඩ පිළිවෙලක මහත් මේකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකද්ද ආස්වාදී නැව යථාර්ථය මොකද්ද වැහැරිලා වෙනසිලා විනාශ වෙලා යනවා හිස් අතින් නැති වෙලා යනවා මුලා ආස්වාදයට ගොදුරු කරලා මෙන්න මේක දැකදාර දකින්න අවිද්‍යාව හැටියට දකින්න කායanusasana මුල් කරගෙන ඒ වගේ මේකෙන් අනිපැත හරයක් නැති ලෝකයක් තුළ මේ මුලා වාර කරන මේ වැඩක් නැති හරයක් නැති දේවල් වල චන්දරාගේ මිදිර යනවා කිව්වොත් විද්‍යාව පහළලා විද්‍යාවේ නිගමනය එනවා මේ මාර්ගය කවදා හරි නිවන් මාර්ගය පූර්ණ වශයෙන්ම අත්හැරින වෙලෙ මිදී ගිහිල්ලා නැත ලෝකයේ බැඳෙන අවස්ථාව සියල්ලම අත්හැරලා මේ විදිහට වැහැරිලා වෙනසෙන කයක් අරගෙන බොහෝ කාලයක් හොඳට පවතින එකක් මම ගත්තොත් මට පරිහරණය කරන්න පුළුවන් අවුරුදු 1000ක් පවත්තන ගේ හදනවා අවුරුදු 60-70 කට වැහැරලා යන මම අර ගේ මං හැදුවට වැඩක් වෙයිද මගේ බලාපොරොත්තුව මොකද්ද මොකෙන්ද මං ඊගේ පරිහරණය කරන්නේ වැහැරිලා වෙනසීම උරුම කරගෙන තියෙන මම වාජී කරන හරි මොනවා හරි කාලා මේ සයි පුෘෂ්ටි මත කරගන්න බලන නමුත් ලෝකේ කවුරුවත් නැහැ ඒක හදාගෙන ඒ විදිහට ඉන්න කෙනේ අර ධර්මතාවයේ වැහැරිලා වෙනසීම උරුම කාලට එනවා 60 අවුරුදු මිනිහා 30 අවුරුදු සරණයා කරන්න බැහැ මොනවා කෑවෝ මොන જાතිය වේද ගතත් ඒක වෙන්නේ නැහැ 60 වුණාට පස්සේ කයේ ස්වභාවය නැති කරන්න නැවත 30 අවුරුදුක කයක් කරන්න බැහැ අනේ දකින්න හැයි මේ කාය කියන්නේ එකක් නෙමෙයි ඒ අධ්‍යාත්මික කාය බාහිර කායත් දකින්න කාය කියන්නේ ගොඩවන් සතර මහා භූතයන්ගෙන් හටගත්තු ගොඩවලුත් කාය වේදනා සංඥා සංකාර විඥාන කියලා එකතු වෙලා හටගත්තු ගොඩවලුත් මනෝ කාය ඒවත් කාය ගොඩවන් ශාරීරියේ විතරක් නෙමෙයි කාය කියන්නේ එකතු වෙච්ච සියලු ගොඩවල් කාය චක්කු කාය රූප කාය සෝත කාය සද්ද කාය ගාන කාය ගන්ධ කාය ජීවහා කාය රස කාය 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 පොට්ටබ්බ කාය මනෝ කාය ධර්ම කාය ওই දෙයක් තියෙනවා කාය දැන් කාය කියුවේ මොනවද ඔන්න ඔය සමූහ එකතු වෙලා ඇතිසේ වෙන්නේ මායා දසන ගොඩනගලා අපි ඒවට හවස් වෙනවා දැන් මේ දිහ අපි දැක ගන්න ඊට පස්සේ නම් ලෝකේ හැටි කොහොමද බාහිර කාය මොකද අජත්තං වා කායේ කායන පසු විහෙරි තමයි මේ බැදී අභ්‍යන්තර කාය පිළිබඳව කාය ස්වභාවය. තව ක්‍රමයක් තියෙනවා බහිද්ධාවා කායේ කායන පසු විහෙර. බාහිර කාය ගැනත් බලන්න. ඒ තව කෙනෙක්ගේ කාය විතරක් නෙමෙයි බලන්න. ඇහැ ආධ්‍යාත්මික කාය නම් රූප බාහිර කාය. නමුත් ඔබ තව කෙනෙක් කියලායි වෙන්න තියෙන්නේ ඔය තමයි විග්‍රහ කරලා ලියනකොට සිංහට අර්ථ ලියනකොට මේ කාය ගැනත් බලනවා අනික් කෙනාගේ කාය ගැනත් බලනවා කියලා කායට විතරක් සීමා කරලා පෙන්නන. ආධ්‍යාත්මික කාය කියන්නේ අසකන ජීවනාසී ශාරීරියේ මන බාහිර කායකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. මේ බාහිර තිබුණත් ඒ ඔක්කොම වැටෙන්නේ ඒ ටික. දැන් බලනවා බාහිර ලෝකේ තියෙනවා මොනවද? මම හොඳ ඇඳුමක් හොයාගත්තා. බලනවා ඇඳුම කිව්වේ මොකද්ද? හොඳ එකක් ගත්තාට පස්සේ හොඳ එක තව හොඳ වුණාද හොඳ එක බලයිද ඇදි නරක් වෙනවා. දැන් හිතලා බලන්න. හොඳ ඇඳුමට මොකද වුනේ? ගත්තේ හොඳ එකක් තමයි. අලුත් එකක් හොඳ හයි හත්තියේ තියෙන එකක් හොඳ හැඩ වැඩ තියෙන වර්ණවත් එකක් ගත්තා. ගත්ත ඇතුම දවස ගානේ මොකක්වත් මොන පැත්තටද යන්නේ? වර්ණ විවර්ණ වෙලා යනවා. හයි හත්තියේ නැති වෙලා යනවා දිරකඩ වෙලා යනවා. පිරිසිදු එක කුණු ගෑවෙනවා මිසක් කුණු ගෑවිච්ච එක පිරිසිදු වෙන්නේ නැහැ. හොඳ එක දිරනවා මිසක් දිරපු එක හොඳ වෙන්නේ නැහැ. අන්තිමට කඩමළු වෙලා පැත්තකට දානවා මිසක් කඩමල්ද සාං ඇඳුමක් වෙන්නේ නැහැ. එනම් මේ ගඟක් ගලනවා වගේ උඩට ගලන්නේ නැතුව පල්ලේ හට යනවා මොකද්ද සිද්ධ වෙන්නේ? හදපු දේ ධර්මතාවයකින් විනාශය කරා ගෙනියනවා. වටිනා කිව්වේ ඒකේ බාහිර ලෝකයක එකද? හොඳ සුවඳ ගන්න හොඳ ප්‍රණීත ආහාර විගානා කරගෙන බැලුවා. ඒ විදිහ හරි සුවඳයි රසයි. පැයක් ගියා දෙකක් ගියා. තව රස වුණේ නැහැ, හොඳ වුණේ නැහැ, සුවඳ වුණේ නැහැ. කෙවිලා කියලා එන්නෙන් පිළිණු ගඳ එන. ප්‍රණීත සුවඳ අත්හැරලා පිළිණු ගඳ ගහන්න වෙනවා. අර පිරිසිදු වර්ති පිළ සුද්ධ වර්ති පිළ හොඳ බත් ටික එන්නෙන් හුණු වෙන පැත්තට යනවා. ඊළඟ දවසේ බැලුවත් එහෙම කන්න තියන්න ආයෙත් කිට්ටු කරන්න බෑ. පිළිණු වෙලා ජරා වෙච්ච බත් ටික ගන්න කරන හොඳ බත් ටික. හොඳ එක නරක් වුණා මිසක් නරක් වෙච්ච එක හොඳ නැහැ. මේක නේද ලෝකේ ඇති. හොඳ අස්සෙන් හදලා තියෙන බලු මුට්ටුවක් තියෙන. දවස ගානේ පරණ වෙනවා මිසක් දවස ගානේ අලුත් වෙන જાති එකක් ලෝකේ නැහැ. ගාවිවස්ස දිහාත් බලනවා විදිහ. හොඳයි හොඳයි කියලා ගත්ත ඒවා නරක් වෙනවා මිසක් වෙන එකක් කොයිද තියෙන්නේ. පුද්ගලයේ දිහා බැලුවා. අන්න හොඳ ලස්සන ඔළුව පීරාගෙන පවුඩර් ටිකක් එහෙම දාගෙන නාලා පිරිසිදු වෙලා දාගෙන ඉන්නකොට හරි ලස්සනයි. තා වැයකින් දිහේක බලකොහම අන්නයක ධාරිය පෙරාගෙන කොණ්ඩේ අවු කරගෙන ඒකම දකින්න. ලස්සන හදාගත්තේ කැත වෙලා යනවා මිසක් කැතේක ලස්සන වෙන දසක් නැහැ. අවුල් වෙච්ච කොණ්ඩේ ස්වභාවයෙන් පීරපු කොණ්ඩයක් වෙන දසක් නැහැ. පීරපු කොණ්ඩේ අවුල් වෙනවා දකින්න. ධර්මතාවයේ දින විනාශයපත්. රසවද්දී ඊරස වෙලා ජරා වෙලා යනවා මිසක් ඒක ආපහු හරියන්නේ නැහැ. මේ ලෝක ධර්මතාවයේ ඕකනේ. කය වැහැරිලා යනවා මිසක් වැහැරිච්ච කය ගොඩනැගිලා හරියන්නේ නැහැ. අන්න දකින්න හැයි. එක මොහොතක් කතා කුසල වාත් කරලා නම් කිසිම දවසක ඔය ක්‍රියාවලිය නැවත ලෝකෙ පහවෙන්න හටගත්තේ කියලා කිව්ලා. තවපාරක් කතා කුසල වාත් කරුවොත් ඒක වෙනවතාව. එහෙනම් මොහොතක් පාසා ගෙවිල යන ජීවිතේ ආයි කිසිම දවසක දකින්න හම් වෙන්නේ නැහැ මොහොත ගෙවිලා ගියා ඉවරයි. තව මොහොතක් ගොඩනැගුණා ඒකත් ගෙවිලා යනවා. තව මොහොතක් ගොඩනැගුණා ඒකත් ගෙවිලා යනවා. හටගත් දේ විපරණාමයට පත් වෙලා වෙනසෙන ධර්මතාවයක් මිසක් විපරණාමයටපත් වෙලා වෙනසෙන එක හටගන්න ධර්මතාවයක්. උත්සාහේ වීරියෙන් ගොඩනගලා හටගන්නවා මිසක් නිකන් හටගන්නේ නෑ. එහෙනම් ගොඩ ගැනීමට සකස් කරන වැඩපිළිවෙළක් තියෙනවා. උත්සාහේ වීරියෙන් කරන දුකක් ඒකට විදිහ. වටනායකක් හටගත්තා කියලා මුලාටපත් වෙලා ඒක හිත වැදගත්තොත් වැහැරිලා වෙනසෙනට අනේ වැහැරිලා ගියා වෙනසිලා ගියා කියලා දුක් වෙයි. අසහනීය මගපාදල හටගන්න හේතුවි. හටගත් එක අසහනීය මගපාදල වෙනසෙනා මිසක් මේ කායයන්ගේ කෝ ගන්න දෙයක්. මෙන්න මේ විදිහට කායानुපස්සනාව වඩනකොට ඔහොම දකින්න ඕන. මේ කායानुපස්සනාව වඩනවා කියන්නේ පොඩ්ඩක් කාගෙන් හරි අහගෙන ඉවෙලා ඉන්න මෙහෙම යන්න මෙහෙම යන්න මෙන්න මේ විදිය කරන්නේ කියලා නැවැත්තුවෝ. ප්‍රඥාව පහළ වෙදී යථාර්ථය දකින්න. මෙන්න ප්‍රඥාව පහළ කර ගැනීමට කායानुපස්සනාව වල නැහැ. මේක අමතර පොතේ කියන දෙයක් නෑ. මේක නුවන්ට ගෝචරයි. එන බුදු ගන්නහන්සේ මූලික අවස්ථාවක් දීලා හිතන්න පුරුදු කළා. ඥානවන්තව හිතන්න. ඥානවන්ත හිතනකොට මේ ඇත්ත වෙන්නේ. කවදාවත් මේක අනිත් පැත්තට ලෝකයක් හැදිලා නැහැ. හටගත්තු ලෝකෙ විපරණාමයටපත් වෙලා වෙනසෙනවා. කැමිසියේ පැවැත්මක් නැහැ. අසහනකාරීත්වයෙන් ගෙවිල යනවා. මෙහෙම ලෝකයක් නිසා කවදාවත් හොඳ ලෝකයක් හැදෙන්නේ නැහැ. සැනසෙන්න එකක් හම්බ වෙන්නේ. වටිනා වස්තුවක් කියලා යමක් හිතාගත්තා නම් ඒ කාය වස්තු. ඒකත් කොම කායයටයි. සංහිදී ගත්තොත් කාය. සංහිදී මුතුමැණික් ගත්තත් වටිනා දෙයක් කියලා ගත්තත් කාය කියන එකයි. නැන් ගත් එක නිසා මොකද වෙන්නේ? වටිනාකම වැඩි වෙච්ච සරමට සන්තෝෂය එක පැත්තකින් ඇති වෙනකොට ඒක උගුසන්ට අහුවෙච්ච මස් කැටියක් වැනි බල්ලන්ට අහුවෙච්ච මස් හටුවක් වැනි එක. ආස්වාදී හිතුවට අමුතු එකක් පොඩ ගහගන්න බෑ. යලි යලි අසහනය කරගෙන ඒක විද විද ඉන්නා නිසා බල්ලා මස් කටලේ කකා ඉන්නා බඩ පිරෙන්නේ නැතුව. ඒකෙන් ආස්වාදයේ පූර්ණ්‍ය කරගන්න බෑ. මට මෙච්චර වටිනාදයක් තියෙනවා කියලා අදහසක් තියෙනවා. එනං ඒකේ පොරකන වස්තුවක් වුණා. දැන් මොකද කරන්නේ? අරු ළඟ මෙච්චර වටිනා මණිකක් තියෙනවා මරලා හරි ගම්. ඔකට ගහලා හරි ගම්. අතපය වැදලා දාලා නේ අපි අරයියා. පොරසා කොහොම හිටර? අපි ඔක හවට්ටු. තවත්ලා මණික ගම්. තවත් පොරකන බල්ලු ටිකක් එළ පැත්තෙන් කන්ද හදනවා වගේ. තවත්ලා ගන්න බලනවා. ඒ තව පැත්ත. ඔකට ඔක නැති කරන විදිහට මගපාද. ඔකේ වස්තුව නැති වෙන මගපාද. ඊර්ෂියා මුල් කරගෙන ඔහු විනාශයට මග පාදන. එතකොට ඔකර කරන්නේ දෙයක් නැහැ. තුට්ටු දෙකකට හරි ඔක අපිට දෙයි. අර වස්තුව ගන්න කට්ටියක් එහෙම නගල. හැබැයි අපිටත් එපා ඔකටත් එපා අපි ඔබ බිඳිමු. ඔබ විනාශ කරමු. ඔකර හොඳට හිරිදෙන තරමට මට හොඳයි. ඔක හරි උද්දාමයෙන් ඉන්න. අදහතින් ලෝකේ නේද බල්ලන් වර වස්තු වල පොරකන මස් කටු වල පොරකන බල්ලෝ වගේ මේ සම්පත් කියනවා මේ ලෝකේ ඉන්න පෘථග්ජන සත්වයන්ගේ පොරවලු. මෙන්න මෙවට පොර කන ඒ නිසා මොකද කරන්නේ? මේක කඩයිද විනිද විනාශ කරයිද? වස්තුව මෙච්චර වටිනවා. මණිගල කෝටි ගණක් වටිනවා. දැන් මම මේක රැකගන්නේ කොහොමද? කවුරුවත් දකීද? හොරු පැහැරගනීද? මංකොල්ල කයිද? මේක අරන් පෙන්වන්න විදිහක් නැහැ. මම රවටලා ගනීද? දැන් ඊ අතර ගත්ත මොහොතේ පටන් මගේ කියලා ගත්ත මොහොතේ පටන්ගෙන ඔහු කොච්චර දැවෙනවද සැකේ. එහෙනම් ඒක හැදෙන්න විදිහ ඉස්සෙල්ලත් හතගත වෙලාවේ විද්‍යාමානව කීරණක් බියෙන් සැකෙන් පෙරෙන්න පටන් ගන්නවා. සැනසිල බුදියාගත්ත කරන් නිදා ගන්න නැතුව අමිසා වෙන මොකද්ද? ලක්ෂ මෙච්චර ගාණක් වටිනා කෝටි මෙච්චර ගාණක් වටිනා මැණික ගල හම්බුණා සන්තෝෂයි කියලා ගත්ත තැන් ඉඳන් එයාගේ දවස ගත කරන්නේ කොහොමද? බය නැතුව බුදියාගත්ත කර බය නැතුව බුදියා ගන්නත්. නිඳ ගියොත් එහෙම බෙල්ල කපලා හරි හරය යන්නත් පුළුවන්. වෙනදත් නම් පොල් බැට්ටක් එහෙ වටන තියා හින ගැහුවා ගානක් නැතුව බුදියා ගන්න වෙන හතර පොල් බැට්ටක් ඇහුනොත් කෝටු කැල්ලක් වටනොත් පොරු ආවද දන්නේ. බය කොච්චර දොර ඇල්ලා බලන්න අපෝ බෑ බැල්ලා දොර ළඟ හිටියොත් එහෙම බැල්ල මහත්මල්ලා අරයි. තව දොරට පොල් ලද්දක් තියෙන හැරලා ඉන්නවා එළියෙද ඉඳ වෙනවා. මොකක් නිසා බුදුරණන් හතේ දේශනා කළා ප්‍රියයි මනාපයි කියන යාව දුක් දෙනවා මිනිස්සු දන්නේ. වටිනවයි කියන දේමයි දුක් දෙන්නේ. මිනිහා දන්නේ ඒක වටිනා දේ සැප දෙනවා කියේ. ලෝකේ යමක් වටිනවයි කියවනම් දුක් දෙන්නේ ඒවම. මේක තමයි හැංගිච්ච වැල්. ලෝකයා දැක්කේ නැති පුබ්බේ අනුසුදේ සම්මේසක යෝක කරන වැසු විරු ධර්ම. ලෝකයා හිතන්නේ වටිනා දේ සැප දෙනවා. ඒක බලාපොරොත්තු වෙන. වටිනා දේ හොයන්න ගිහිලා දුක් විඳිනවා. අන්තිමට ඔහොම ඉඳලා මැරෙන දවස වෙනකොට මොකක් කරන්නේ? මරණය එහෙම ආවන. දැන් මෙච්චර මං ත්‍රිුණ ගැ සන්තෝෂේලා ඉන්න. මැරෙනකොට කොහොකෝ දියන් ආය යන්න. පුළුවන් ද කරන්න? අහවත් එනේ මැනික තිබා ඉක්මන් කළා ගෙලත් ගියා මැරෙන්නයි එන්නේ. කිව්වත් එහෙම ආය යන්න. එහෙනම් මොකද කරලා තියෙන්නේ ඉච්ච? ඒක ත්‍රිුණ දා ඉඳන් බයෙන් තැති ගැන්මෙන් ලොමු ගහ ගැන්මෙන් ගැවිලා දෙයිලා ලේට් විචි විචි ඉඳලා ඉතින් ඒක මේ දාලා මැරෙලා ගියා. අර දේපොළ වස්තුව කියපර මොකද ඒ ක්‍රම කාය දේපොළ කියන්නේ වස්තු කාය ඒවත් ඒ පැත්තෙන් අහුවෙලා ආධ්‍යාත්මික කාය සහ බාහිර කාය වශයෙන් වටිනා දේවල් කියලා වෙන පංචකාමයේ මුල් කරගෙන ආස්වාදිත වෙන් වෙලා සාග දේශ මෝහ මාන ආදී මේවන් යුක්ත වෙලා ඔය මුල් කරගෙන ඕවා රැකගන්න විවිධාකාර විදිහෙන් ගැටිලා ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛරමාන පහල කරලා නොඑක ආකාරයෙන් උද්දාම වෙලා ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ මහා පාප ධර්ම තුනකට ගෝචර වෙන්නේ. හිතවිලි ක්‍රියාවෙන් රැස් කරලා තිනවා වටිනා වස්තුව මුල් කරගෙන. වෙන මොකද කරලා තියෙන්නේ? වස්තුව මෙහෙ දැම්ම මැරිලා ගියා. අනි දූෂ්‍ය මානසිකත්වය එන මොකද? හැබැයි ඒක නම් ඵලඵල කිව්වත් යන්නේ නැහැ පස්සේ යනවා. ඒක මොකද කරන්නේ? ඊළඟ අධ්‍යාව නිර්මාණය කරන්න ලොකුම සහාය දුනා ඉදික්. අර සම්පත්තිය නෙමෙයි ඊළඟ අධ්‍යාව නිර්මාණය කරලා දෙන්නේ. ඒ නිසා හටගත දූෂිතතාවය. එහෙනම් දූෂිතතාවේ නිර්මාණය හතර පහයි. එහෙනම් වටිනා වස්තු දුන්නේ ඊළඟ දෙවෙනි වස්තුව මොකක්ද? ඊළඟ අද්භව. හතර පහ උප්පත්තියක් ලබා දුන්න. හොඳ එකක් ලබා දුන්නද වටිනා වස්තු අපි සුද්ධරි. මෙන්න ලෝකේ හැටි. දැන් මේක තමයි කායानुපස්සනා කියන්නේ. බිම් බලාගෙන ඉන්න එකවත් හුස්ම ගන්න ඇර ඇර ඉන්න එකවත් නෙමෙයි කායानुපස්සනා. ඔය බලන්න ඕන ක්‍රමී. එහෙනම් ඕක දකින්නකොට අපි දැනගන්නවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යමක් ඇසුරු කරනවාද මේක තමයි මුලාව. මේක තමයි අවිද්‍යාව. එහෙනම් ඇයි අපි අයින් කරන්නේ නිකන් නෙමෙයි හේතු ඇතුව. සැප ගෙන දෙන හැටියට පෙන්න මායාවක් මතුවෙලා හිටන් දුකට ඇද දමනවා දුක් විදෝන. දුගිනි කවෝ. එහෙනම් කවදාත් ලෝක සත්‍යයට කොයින් නිහාදයක් ලෝකෙ කියලා නැවකයි යථා ධර්මතාවය. මෙන්න මේක දැකදාර කියන කායන උපස්සනාව වැඩෙනවා. යම් දාසක ඒ වායේ තියෙන බලාපොරොත්තු දුකක් මිස සැපයි කියලා ඉන්නේ දුකයි මිසක් යථාර්ථය නෙමෙයි කියලා දැකදාට සැපෙහි කියනවා ලෝක සම්පතියේ දුක දකින්න. දැකදාට ඒ දුක කියලා දැකලා නිදහස් වෙන්නේ මොකද? එච්චර කල් අනන්ත සංසාරයේ සැපයි කියුවේ කෙනෙක් නිදහස් වෙනවා. සැපයි කියන කෙනෙක් නිදහස් වෙච්ච දාටයි චතුරාර්ය සත්‍ය අවබෝධ. අනිදාර දකින්නවා ආස්වාදී අරගත්ත මහ භයානකයි. සැපයි සැපයි කියලා හිතාගෙන හිටියේ භයානක දුක්වලට. දුක හා සම්බන්ධ දෙයකට ඒක සැපයි කියලා හිතාගෙන ඒක ආස්වාදයෙන් හිතා හිටුණ නිසා තමයි බිදෙන්න බැරුව ගියේ. එහෙනම් ඒක යථාර්ථය දැකලා පස්සේ ඒක චන්දරාගයේ මිදිලා ගියා නම් නැවත ඒක තියෙන සම්බන්ධය නැත්නම් අන්න චන්දරාගයේ මිදීමර කියලා දුකට හේතු වෙන විදුන. හේතුව නැත්නම් ඵලේ නැහැ. නැවත දුක් ඵලයට හේතුව ළඟ නැහැ. අල්ලගත් එකක් නැහැ. ඒ මොහොතේ පටන් ඉන්නේ හු සැනසුමක් තියෙනවා. අත්හැරීමෙන් නැවැල්මේ විදීමේ සනසුව මිසක් පංචකාම විදීමේ ආස්වාදී සනසුව නෙමෙයි. මෙන්න මේ සනසුවල කියන නිවන් සුවය. එන එකට මාර්ගය මොකද්ද? ඕක නිකන් ලැබෙන්නේ නැහැ. ඇත්ත අවබෝධ වෙන්න ඕනේ. ඇත්ත අවබෝධ නම් මොකද කරන්න ඕනි? ඇත්ත ඇති ආකාරයෙන් හරියට දැකීමට කියන සම්මා දිට්ඨිය. ඔය හරියට දැකපු ධර්මයට අනුකූලවයි කල්පනා කළේ. ඒක තියෙනවා සම්මා සංකප්ප. එහෙනම් ඒ දැනීම නිසා මොකද කළේ? මෙච්චර කල් පවත්වාගෙන ආපු ඒ වැරදි ආකල්පින් ඒවා බදා ගන්න හදා ගන්න මගී කර ගන්න දඟලු බොරු කේලම් පරිසවාසේ ප්‍රලාප ගැළවිලා යන සම්මා වාචය. ඒව ලබා ගන්න කරපු සියලුම අසාධාරණ අහිතකම් වල ක්‍රියාකාරීත්වය දැන පානගත අදත්තාදාන කාමීත්‍යාචාර ක්‍රියාවලිය පිළිදී දැන සම්මා කම්මන්. එහෙනම් මම ජීවත් වෙන්නේ මොනවා කරන්නද? දැහැමින් ජීවත් වෙනවා කියලා මේක වැඩ වෙන්න දීවත් වෙලා මට වැඩක් නැහැ. මගේ ජීවිතයේ මේ ආර්ය මාර්ගය පූර්ණ කරගන්න දැකිය නිගමනය කළා නම් සම්මා ආජීවේ. ඒ සඳහා කරපු යම් උත්සාහ මාත්‍රයක් හෝ ඇද්ද? සම්මා වායාම. ඒ ඇත්ත වැටහෙන නුවණක් ඇද්ද? සම්මා සතිය. ඒ නිසා අතගෙන අකම්පේ භාවයක් ඇද්ද? සම්මා සමාධිය ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. කායાનුපස්සනාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උඩනගිච්චේ. දැන් මෙන්න මේ ක්‍රමෙදි තේරුම් අරගත්තාම දකින්න අපි වැඩි වෙ කායાનුපස්සනාව නවත් ගොඩනගිනේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සත්‍ය නිවන මුල් කරගෙන වැඩනා වූ යථාර්ථය නම් නිවනයි. නිවනින් පිට සැනසෙල්ලක් නැහැ කිය. යම් අවබෝධයක් ලැබුණාද? යම් වැටහීමක් ආවද? ඇතෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් මනෙන් ලෝකයේ ඇතුළත ඔය වැටහීමට ගෝචර වතුරු කරන්න හැකියාව ලැබුණාද? අන්න ඒ වෙලාවට ඉනකොට නිවනට අංගයක් වූ සතිය පහළ සති සම්බෝධිංගය පහළ වුණා. විචක්ෂණ නුවණින් යුතු ලෝක යථා ධර්මතාවය මෙනෙහි කිරීමේ හැකියාව ලැබුණා. ධම්මවිචය සම්බොජ්ජංගයේ පහළ වුණා. ඒකට අවශ්‍ය කරන්නා වූ උත්සාහයේ වීර්ය යහපත් මාර්ගයට එන්නේ යම් කිසි දහම් සිහි කිරීමක් ඇද්ද? ඒ සඳහා කළ උත්සාහයක් වීර්යයක් ඇද්ද? විරිය සම්බොජ්ජංගයේ වැඩුණා. ඒ නිසා ඇති වුණා වූ එච්චර කල් දැවි 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 වටනා දියක් කියලා හිතාගෙන ඉතින් අල්ලන්න කියලා දැවුනේ එක අත්හැරලා ගියාට පස්සේ නිදහස් වූයේ දැක්කේ. නිදහස් ප්‍රීතිය ආවේ. ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩුණා. එතකොටයි ගත හිත සැහැල්ලු වුණේ. යථා සැහැල්ලු ආවේ. පස්සාදී සම්බොජ්ජංගයේ වැඩුණා. එතකොටයි අකම්පිය භාවයට පත් වෙලා හිටන් නිහඬව අකම්පි මානසිකත්වය ඇති වුණේ. සමාධි සම්බොජ්ජංගයේ වැඩුණා. එතකොටයි ලෝකයේ පිළවඳ ඇලීම් ගැටීම් මුලා වලින් අත්හැරලා උපේක්ෂාවට පත් වුණා. උපේක්ෂා සම්බොජ්ජංගයේ වැඩුණා. සත්ත්ව බොඥාකත් වැඩිලා. ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම එකක් අල්ලගත්තාම වැඩි නැහැ. එහෙනම් ආර්ය අෂ්ටායික මාර්ගයේ ඒ වගේම සත්ත්ව බොජ්ජංග වැඩුණාම සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වලට වැඩෙනවා වගේ වැඩෙනවා. එතකොට කායાનුපස්සනාවේ මේ ටික දැක්කට පස්සේ දැන් මේ කායය ඇසුරු කරගෙනයි විඳන විදිහ ස්පර්ශයක් නැතුව වේදනාවක් එන මොනවද ස්පර්ශ කරන්නේ? ඇහෙන් රූප ස්පර්ශ කරලා, කනෙන් ශබ්ද ස්පර්ශ කරලා, නාසයෙන් ගන්ධ ස්පර්ශ කරලා, දිවෙන් රස ස්පර්ශ කරලා, කයෙන් පොට්ටාබ් ස්පර්ශ කරලා, මනෙන් ධර්ම ස්පර්ශ කරලා තමයි පස්සපස්සියා වේදනාවකේ විඳිනේ ගන්න. දැන් ස්පර්ශ කරන වස්තුන්ගේ අසාරත්වය දැක්කට පස්සේ ඕවා ස්පර්ශ කරගන්න දින හරිය මොකද කියලා ප්‍රඥාව පහළ වුණා. මනවරණ රූප ස්පර්ශ කළොත් ඒ පස්ස යන එක මොන මුලාවක්ද කියලා ප්‍රඥාවට වැටහුණා. මනවරණ ශබ්ද පස්සේ ගිහිල්ලා නම් මුලාවටපත් වෙලා ශබ්ද පස්සේ මත් වෙන එක මොන තරම් මුලාවක්ද? මට නම් ඔකේ වැඩක් නැහැ කියලා. ඒ ස්පර්ශයේ හේතුකාරක වන්නා වූ දේවල් අසාරත්වයේ දැකලා අත්හැරනවා මොකද උනේ? ඒක ස්පර්ශ කළා බලන වින්දනයක් තිබුණා. අසාර වින්දනයක් නිසා මුලා වින්දනයක් නිසා වැඩක් නැති දෙයක් කියලා වැටහුණා. දැන් එකයි වැඩි වෙන්නේ. දැන් වේදනේ දකින්න කොහොමද? పంచకామ విందనే පිළිබඳ ප්‍රියයි මනාපයි යහපතා කියන මුලා දෘෂ්ටියක් තිබුණා නම් විඳනේ එනකොටම දකින්නවා මේ විඳනේ ඇලෙන්න වටන එකක් නැහැ. කර්ම වේගින් හටගත්ත කය තිනා වැරෙනකම් මේකට ප්‍රියේවත් වෙනවා අප්‍රියේවත් වෙනවා. මන වඩනේවත් වෙනවා මන නොවඩන දර්ශනත් වෙනවා. මන වඩන ශබ්දත් වෙනවා නැතිවත් වෙනවා. මන වඩන ගන්ධත් වෙනවා මන නොවඩන දුර්ගන්ධත් වෙනවා. මන වඩන රසත් වෙනවා මන නොවඩන කර්කස රසත් වෙනවා. මනවරණ පහසක් වෙනවා දුප්පහසක් වෙනවා. ඕවා පිළිබඳව අතුරු කරන් තියෙන ලෝක හැමතැනම හිර වෙලා බැඳලා ඉන්න මනවරණ මන නොවරණ අසහනකාරී මානසිකත්වයක් වෙනවා. සහනකාරී සුවයි කියන මානසිකත්වයක් වෙනවා. විපාක කායේ විපාක වශයෙන් ඉන්න. නමුත් මට එකකවත් අල්ලන්න දෙයක් ගැටෙන්න දෙයක් නැහැ. ලෝක ධර්මතාවය දන්නවා. කය තියෙනකන් ඉන්න තියෙනවා. ඒ හැමතැනම ගැටෙන්න දෙයක්. ඇලෙන්න දෙයක් නැහැ. අසාරත්වය බව දන්නවා. එනකොට ඇලීමයි ගැටීමයි දෙකක් නැන්නම් ඇලීමට යම්කි සුඛ වේදනාවක් ඇද්ද ගැටීමට හේතු වෙන දුක් වේදනාවක් ඇද්ද ඒ දෙක නිසා ඒකෙ බැඳලා ඉන්න කෝකහාවක් කම නැම ගන්නවා කියලා උපේක්ෂා වේදනාවකි ලෝකේ ඇලීමක් ඇද්ද ওই වේදනාව තුලම නිරෝධ වෙනවා. එහෙනම් මොකදල්ලා යම් තැනක දුක නැද්ද? ඒ සුවයි මිසක් සුභ චෛතසිකයෙන් විඳින එකක් නැතුවම වේදනා නිරෝධයි. සැප වේදනා දුක් වශයෙන් දකිනා, දුක් වේදනා උල් වශයෙන් දකිනා, උපේක්ෂා වේදනා අනිත්‍ය වශයෙන් දකිනා. එදාට කියනවා වේදනා පිළිසින් දැක්කා. එන වේදනා උපස්සනාව වැඩනාම පූර්ණ වුණා නම් අරිහත් වේ. අන්න ආර්ය මාර්ගයේ වේදනා උපස්සනාව වැඩන අමුතුවෙන් කරන්න දෙයක් නෑ. කායන උපස්සනාව වැඩනකොටම වින්දනේ යථාර්ථයේ වැටහිලා. එද චිත්තාන උපස්සනාව මොකද කරා? ඔය පංචකාමයේ මුල් කරගත්තා නම් හටගත හිතක් කියනවා නම් ඒක මුක්ති විඳින්න ගියා. තරහක චිත්තයක් නේ හටගත්. ඒකේ වෙන් වුණා නම් විතරාග චිත්තය. මට ප්‍රශ්නයක් නෑ ඒක. දෝෂ චිත්තයක් තියෙනවා. ගැටෙන්න ගියා හටගත හිත සදෝෂ චිත්තය. ඒක වැටහෙනවා. ඒකෙන් අහක් වෙනාම දෝෂයෙන් වෙන් වෙච්ච හිත. දෝෂයෙන් වෙන් වෙච්ච හිත මට ප්‍රශ්නයක් නෑ සතර ගමන ගෙනියන්නේ නෑ. මුලාවටපත් කරන එක අතිබුණා ලෝකේ ආස්වාදයේ බැඳිලා. ආස්වාදයේ මුලාව මුලාව හැටියට දැක්කහම නැවත වාරයක් මෝහ චිත්තය පහළ වෙන්නේ නැහැ. ඒකම මෝහ චිත්ත පහළ වුණා. පහළොත් ඒක මෝහ චිත්තය බාධානින වහ විවත් කළා. මෝහේ නික්මිලා ගියාට පස්සේ එතකොට අමෝහ චිත්ත වුණා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇකලොම් හිතක් ආවා. නිදිමත වෙලා ඇකිල්ලා ඇත්ත හොයන්න බැ. මහ භයානකයි. දැන් මේ හොයාගන්න තියෙන ඉලාවේ ප්‍රඥා පහළ කරන යථාර්ථය දැකිය යුතු වෙලාවේ ඇකිල්ලා ඉඳලා කොහොමද? එහෙනම් සංකීත හිතක් තිබුණා. ඒකේ වැඩකුත් විසිරිලා ගියා. විසුරුන හිතකින් මෙඩිය කරගන්නත් ඒකත් මහ භයානක අපරාධයක්. ඒ අදහසත් අත්හැරලා ඒකට හේතුවත් ඇරිලා සමාධිත්‍ය පහළ වුණා. අසමාධිත්‍ය සමාධියට පහළ වෙන ඉස්සර තිබුණ අසමාහිත චිත්තය එකක් දැක්කා. සමාධිත්‍ය සමාධිත්‍යයක් දැක්කා. ඊට පස්සේ විරාගයට පත් වෙනා හිත විරාගයි කියලා දැක්කා. නැවත ලෝකේ ඉස්සරහ නැවත තේමත් වෙනා නිරෝධයට පත් වෙලා චිත්තේ නිරෝධය දැක්කා. දැන් චිත්තානුපස්සන අවස විදිහට වැඩෙනවා. දැන් ටික වැඩනකොට ලෝක ධර්මතාවය දැකලා නැද්ද? මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාව මිස නිත්‍ය සුඛ ආත්මයක් කොහෙවත් නැහැ. ලෝකේ කිසිම හිතක් ගැන, ගතක් ගැන, ලෝකයක් ගැන පණවන් එකක් නැහැ කියලා දැක්කටවා. ධම්මානුපස්සනාව ඇතිලා. එහෙනම් සැපයි සැපයි කියලා අල්ලා ගන්න වටනා දෙයක් නැහැ. මුලාවෙන් සැපයි කියලා හිතාගෙන මුලාවට පත් වෙනවා මිස. එහෙනම් පත් වෙන යමකද? දුක සහ දුකට ඇම. සැපයි කියුවේ දුකට තියෙන ඇම. ගෝචර ගහලා විදිහට සිද්ධ වෙන්නේ දුක. එහෙනම් ඇම සහ දුකට හේතු වෙන දුක නැමැති භුක්තියත් ඒකට ඇදලා දාන ඇමත් කියන යමක් ලෝකේ තියෙනවා. ලෝකේ තියෙන ওই ටිකයි. එහෙනම් කොහෙද සැපදී? අන්න දකින්න යතා. එහෙනම් ලෝක ධර්මතාවය දැක්කම මිස ධර්මානුපස්සනා පූර්ණ. එන එකක් වඩනකොට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා පූර්ණ වෙලා සතර සති වට්ටානේ පූර්ණ වෙනවා. එහෙනම් කායනුපස්සනාව පටන් ගෙන තේරුම් ගත්තා නම් අනිකවා දැනගෙන හිටියත් නැතත් සතර සති වට්ටානේ පූර්ණ වෙනවා විදිය. ඔන්න තේරුම් ගන්න ඕනේ. ඉතින් මේක ලෝකේ යථාර්ථය දකින්න ක්‍රමය. කවුරුවත් හැවටිල්ලක් නෙමෙයි. කාගේවත් කියෙමනට වහල් වීමක් නෙමෙයි. මේක පව් මේක කරන්න එපා කියලා කවුරුවත් කියවන රත්තරනේ එහෙමත් අරන එකක් නෙමෙයි. මේකද කියනවා ඇසීමෙන් තොරව, දැනීමෙන් තොරව, ලබ්ධි ගැනීමෙන් තොරව, පරම්පරාවෙන් ගිරාපකෙන් තොරව ප්‍රඥාවතුනි යථාර්ථය දැක්කා කියලා. මේ බුද්ධාගම ස්වභාවය ඕකයි. එහෙනම් කවුරුවා කිව්වට, පොතේ තිබුණාට, පරම්පරාවෙන් ගෙනාවත්, අහගෙන හෘදයට ගැලපුණාට, තමන්ගේ දෘෂ්ටියෙන් ලබ්ධියට ගෝචර වුණාට පිළිගන්න එකක් නෙමෙයි සත්‍ය කියන්නේ. ඇත්ත ඇති ආකාරය. ඒක දැනගත්තේ කවුරුවා කිව්වෙන්ද කියලා දැන් අහන්න. මම දැනගත්තේ මට වැටහිච්ච හින්දා ඇත්ත කියලා. මෙන්න මේ හේතුවයි මම ඒක ඇත්ත කියලා දැනගන්න න්‍යාය ධර්ම. දැන් කියන්න පුළුවන්. ජයතර කවුරු බුදුහාඳුරෝ හින්දාද දැනගත්තේ? උන්වහන්සේ මේක දේශනා නොකළා නම් මට දැනගන්න ක්‍රමී නෑ. හැබැයි උන්වහන්සේ දේශනා කළා මම දැනගත්තේ නැත්නම් මට විදිල්ලක් ඇත්තේ නෑ. එහෙනම් උන්වහන්සේට බම් මුදවන්න බෑ. මට උදව්වක් දීලා තියෙනවා, මහා උදව්. මෙච්චර කාල හොයන්න බැරුව තිබිච්ච සත්‍යය මේකයි හොයාපන් කියලා හිතන් මග පෙන්නලා දුන්නා. ඒ නිසා මම හොයාගෙන ගිහිල්ලා තමයි මිදුණා. ඒදා උන්වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ උත්මයෙක් මට පිළිසන්න වෙච්ච උත්මයෙක් නෑ කියලා ඒ අන්සින් දැනගන්න. අනේ මං අපායෙන් ගොඩ ගන්න උන්වහන්සේලා හැදිලා හිටියා කිව්වොත් වැරදිද? මම සසලෙන් ගොඩ ගන්න උන්වහන්සේ මට ගොඩ ගත්තා කිව්වොත් වැරදිද? නෑ, උන්වහන්සේ මට ඒකේ වාගේ පාදා දුන්නා. ඒකෙන් උන්වහන්සේ උත්තමයි. උන්වහන්සේට මං ගොඩ ගන්න බැරුව ගියන අනිත් ලෝක සත්‍ය ඔක්කොම ගොඩ ගන්න. නෑ, උන්වහන්සේ පෙන්නා දුන මාර්ගය අනුගමනය කරලා මම ඒකෙන් මිදිලා හිටන් ඒකේ සුතෝපකාරේ මම උන්වහන්සේට උත්තරීතර වාදින් සලකනවා. මොකද මේ මාර්ගය මට කවදාවත් තනියෙන් ගියනම් මම කවදා ගන්න මල උත්තර බුදු වෙන්න බැහැ. ඒක සෙල්ලම් වැඩක් නෑ. තනියෙන් තමයි සයම් විඥානි ලබන්න. එහෙනම් උන්වහන්සේ මහා කරුණාවෙන් මේ උත්තර අවස්ථාවල පත් වෙලා හිටන් ලබා දුන්න මහා සාන්තිය නිසා තමයි මේ ධර්ම අවබෝධ කර ගැනීමට ධර්මයේ මට හම්බ වුණේ. ඉතින් මේ ධර්මය ධර්මයක් ලෝකේ තිබුණා හැඟවිලා. හැඟවිච්ච ධර්මය නිසා මම අද ඒක එවිදයක් කරලා පස්සේ තේරුම් අරගෙන ඒකෙන් මෙදුණා. මට පිළිසරණ වුණේ ඒ දේශනා කරපු බුදු පියාණන් වහන්සේගේ මට පිළිසරණක් ලැබෙන ඔය විදිහේ. ඒ ධර්මයේ අසුරු කිරීම නිසා ධර්මයක් තිබිච්ච නිසා මාද විදුණා. ධර්මයේ පිළිසරණ ලැබුණා. ඒ මාර්ගය අනුගමනය කරගෙන සංඝරත්නයක් හිටියා. උන්වහන්සේලාගේ සම්බන්ධීනේ මම අද මෙතන ගත්තේ. එහෙනම් උන්වහන්සේලාගේ මට මහ පිළිසරණක් හම්බ වුණා. ඉතින් ওই ටික නිසා මට සුනුරුවන් සරණක් හම්බ වුණා. අන්න දැනගන්න. මාව ගොඩ ගන්න, මාව අපායෙන් නිදහස් කරගන්න. මම මොනවා කළත් කමන්නේ අපායට නොවැරදී තියාගන්න. ඒ જાතියේ තුනුරුවණක් නා ලෝකෙ දෙවිලා නැහැ. අන්න තමන්ගේ නුවණින්ම දකින්න. මා විසීම ඥානවන්තව කටයුතු කරලා මා විසීම සීල සමාධි ප්‍රඥා පූර්ණ කරගෙන ධර්මානුකූලව කටයුතු කිරීමෙන් ඒ මාර්ගය අනුගමනය කිරීමෙන් මට ඒ පිළිසරණ ලැබුණා. අන්නේ පිළිසරණ ලබා ගැනීම තුන මහා ඉහෙළම වටිනාකම බුදුරජාණන් වහන්සේගෙන් හම්බ වුණා. කවදා කොයි කාලෙ හිටියක් කොහේ හිටියක් කමන්නේ. ඒ තමයි බුදු පියාණන් වහන්සේ. ඒ තමයි උත්තරමයන් හතුන් ලෝකාගරයි. බුදුන් තුන් ලෝකාගරයි කියලා දැනගන්නවා ඒ ක්‍රමී. මේ ධර්මයේ සවාක්කාතයි මේක මොනවත් තැනින් තැන ඇදපළුතු එක එකලාගේ හැවටිලි මොකුත් නැහැ. මේක සමාත ඕන හැටියට කොල්ල හරියන්නේ නැහැ. න්‍යාය ධර්මයට අනුකූලව කරන්න ඕනේ. න්‍යාය ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ ධර්ම නියාමයේ. ඊවඳු න්‍යාය ධර්මයක ධර්මයක් මට අහගන්න හම්බුයි. අනුගමනය කළේ ඒකයි. ඒ තුලින් මම මේ මුක්තිය ලබාගෙන තමන්ම දකින. ඉතින් සංඝත්වයටපත් වෙලා කියන්නේ මොකද? සංකීර්ණ එකතුර බැඳිලා තමයි ලෝකෙ අල්ලාගෙන හිටියේ. ගහ කරනවා කියලා කියන්නේ බිදහරින. අල්ලාගත්ත ලෝකෙ බිදහරියට කියන සංඝ වුණා. මෙච්චර කල් ඉඳලා තියෙන්නේ කොහෙද? සංඝ වුණා. සංගුල ගෑවි ගෑවිට පස්සේ කියන සංඝ. සංඝ කරනවා කියලා කියන්නේ ගෑවිච් එක හැරදවන. ඒ සංඝ වෙනවා. ඉතින් ඔබ තමයි සංඝයි සංඝයි දෙක. සංඝ තමයි ලෝකෙ. සංඝ තමයි විමුක්තිය. සමජක තෝරා ගන්නකොට මේ සංඝං සරණං ගච්ඡාමි කිය කිය හැමදාම ඇලින්න පටන් ගන්න. සංඝ කියන්නේ කෙලෙස් වලට. කෙලෙස් සරණ යන එක දි කරන්නේ මොකද ඉන්නේ? බුද්ධං සරණං කියනොත් බුද්ධං සරණං කියලා කියනවා. ධම්මං කියනොත් ධම්මං සරණං කියලා කියනවා. සංඝං සරණං කියලා මහ ප්‍රාණ කියලා කොච්චර හයින් කිව්වා? ඇස් දෙක තියෙන සංඝං සරණං ගච්ඡාමි කියනවා. මේ මොකද කරලා තියෙන්නේ? ලෝකෙට ඇවිල්ලානේ පිළිසරණ කරන්න තියෙන ලෝකෙට ඇල් දෙකක්. කෙලෙස් පිළිසරණේ නිවන් දකින්න පුළුවන්. ඉතින් අපි දිගටම ඒක දකින්න ඕනේ. ඒ වචනේ ශබ්ද කළා කියන තරමට හොඳයි. ශබ්දේ භාව හැදිලා තියෙන ගති ලක්ෂණයක් කියනවා. ගති හැඳ ගති ගුණ ලබා දෙයි. ඒ නිසා ශබ්ද කරනවා කියන්නේ ශබ්ද කළාම කියන එක හුඟක් වටිනවා ශබ්ද හතාවේ හැටි යටි. ඉතින් සතරාසේ පට්ටානේ ඔය විදිහට තේරුම් ගත්තාම තේරුම් අරගන්නවා කාටවත් වටිනවා ඒකයි මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලාම ගත්තා. මේ සතර සති පට්ටානේ වදන ආකාරය ඔය විදිහට තේරුම් අරගන්න මේක එකතැනක ඉඳලා හැංගිලා කරන එකක් නෙමෙයි. එදිනෙදා තමන් කරන මේ තමන්ගේ කටයුතු වල ප්‍රායෝගිකව එදිනෙකම කරන එකක්. ඕකේමයි වරද තියෙන්නේ තෝරගමයි. වරදකින් තියෙන්නේ ඉදිරියට කරන කටයුතු වලදී වැරදි ආකල්පයෙන් ගෙනියන නිසා. ඒ තියෙන කටයුතු ටික නියම ධර්මානුකූල න්‍යාය ධර්මයට අනුකූලව කරන්න පටන් ගැනීමයි ආර්ය මාර්ගයේදී භාවනා වැඩි දියට කරන්න තියෙන්නේ. එහෙනම් කටයුතු අත්හැලා නිවන් දකින්න කවුද? මොකද කරන්න ඕනේ? කටයුතු යථාමඟ හසුරුවා නිවන් දකින්න. කටයුතු අත්හැලා හිතන කියන කරන එක අත්හැලා නිවන් දකින්න ක්‍රමයක් තියෙනවා. යථාර්ථයෙන් හිතන්න ඕනේ, යථාර්ථයෙන් කියන්න ඕනේ, යථාර්ථයෙන් කරන්න ඕනේ. ඒතර වැඩි ඉන්නේ වාසිය. මුලාවෙන් හිතනකොට මුලාවෙන් කියනකොට මුලාවෙන් කරනකොට වෙන්නේ මිත්‍යා මාර්ගය. මිත්‍යා මාර්ගයේ සතර අපාය සහිත ලෝක ප්‍රවැත්තන. සම්මා මාර්ගයේ යථාර්ථයෙන් හිතලා කියලා කරලා යනකොට දුකින් නිදහස් වෙලා නිවන්මයි. හිතුවට කිව්වට කෙරුවට කෙනෙක් සතර ගමනක් හැදින්නේ. චන්දරාගය නිසා උපාදානිය ගොඩ නැගිලා උපාදානියෙන් භවය හැදිලා භවයෙන් ජාතිය ගොඩ නැගිලා තමයි ජරා මරණ ශෝක පරිදේවල් දුක දෝමනස පාසෙන් වාජනේ වෙන්නේ. නිසා යථාර්ථය දකින්න ඕනේ. චන්දරාගයේ අසාරත්වය දැකලා අසාරගේ දැනගත්තාම විහිපදුර චන්දරාගයක් ඇද්ද ඒක දුරු වෙනවා. චන්දරාගය දුරු වුණොත් තව ලෝකේ සතරන් කඩක් මැද්ද හිටියත් ප්‍රශ්නයක් නෑ. සීදී කඩකට ආයිතිකාරයෙක් කියන තරම් ලෝක සම්මතයේ හිටියත් එයාට ප්‍රශ්නයක් නෑ. එයා වැදිරන්නේ චන්දරාගයෙන් නිසා. එයා ලැබිච්ච හරිය මොනවද? කවදා හරි ලෝකයාට සංසිද්ධි මුතුමැණික් මොනහරිදයක යහපතක් කරලා දීලා ඒ වගේ දේවල් උදව් කරලා දීලා උපකාර කරලා දීලා ලෝකයාට අවැඩක් කරලා දීලා පිනක් කරලා තිබිච්ච එක ප්‍රතිඵලයක් තිබුණා. ඒ පින් ප්‍රතිඵලය වශයෙන් ඕවා ලැබී පැවිදි වුණා ගිහි වුණා. හැබැයි අල්ලගත්ත එක අර පාසේ තියෙන චන්දරාගේ තියෙන්නේ සම්පත්තිය තිබුණ බලියට ප්‍රශ්නයක් නැහැ. ඒ සම්පත්තියත් එක්කල ලෝකෙට බැඳීමක් නැහැ. මුලාට පත්වන පුත්‍යාට සම්පත්තියේ මහ විනාශයක්. ලැබිච්ච පුද්ගලයා යථාර්ථය දැක්ක කෙනාට සම්පත්තිය තිබුණා කියලා කැසි කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න තියන ගන්නවා නැහැ අපත්තකදී. එච්චරයි කියා. අනේ පිරිසිදුනා සිවිච්ච වස්තුවතලින් මේ වැදගත් දහම් ප්‍රයෝජනයක් ගන්න. ආත්මතු પરම්පරාවක වස්තුව හංගාගෙන ඉඳිච්ච ඔක්කොම ඇදලා දාලා ජීතවනාරාමයේ හැදලා ඔක්කොම කළා නම් බුදුරණාතේ සංඝරත්නයට අප උපස්ථානත් කරලා එන උපාසක උපාසිකාවන්ට උපස්ථාන කරලා ඔක්කොමත් ලබා දීලා දම්සැල් හරි පිටවල ඒගොල්ලන්ට බණහඬ සකස් කරලා දීලා මෙහේ ලෝකෙට මහා සේවයක් කළා දුන්නා. ඒ වතු අපතේ ඇරියේ නැහැ. ලැබිච්ච වතු වල චන්දරාගෙන් බැඳුරියෙත් නැහැ. අනේ වතු දෙවිදෙන් ප්‍රයෝජනෙහුත් ගත්තා. අන්න ඒක තමයි පින්ඵලයේ බුදුරජාන් වහන්සේ දේශනා මා භික්ඛවේ පුඤ්ඤත්තං භාවිත. මානි පින්නට බිය වෙන්න එපා. සුඛස් හේතං භික්ඛවේ ආදිවචනං පුඤ්ඤත්. මේ සුඛේට කියන තවනම පින කියන. හැබැයි චන්දරාගය කියන්නේ සුඛේ නෙමෙයි. ඒක තමයි වරද්දාගත්තු දේ. චන්දරාගයෙන් නිදහස් වෙන්න ඕනේ. ලැබෙන සම්පත්තිය පින්ඵලයේ ඒක උපනිෂේය කරගන්න ඕනේ. ඒකේ විශේෂය. ඉතින් ඒ නිසා පින්ඵලයේ ලැබිච්ච දෙයක් තියෙනවා නම් ආර්ය මාර්ගයේ පුරණ විශාල පිළිසෙකට විශාල උපනිෂේයයක් කරා. අද යම් කිසි කෙනෙකුට එදා වේල හඳ විතරක් නම් තිබුණේ. ඒ මනුස්සයාට වුණත් අද මේ පිළිසෙකට කැම ටික දෙන්න. දැන් පින්ඵලයක් වශයෙන් ඒ පින්වතුන්ට ලැබිච්ච යමක් තිබිච්ච හිඳ හැකියාවක් තිබුණා. අවිල 100කට 200කට 5500කට දාන වේලක් දෙන්න පුළුවන් අද. නෑ වේලා නෙමෙයි අපේ තිබිච්ච එකෙන් දුන්නේ හැකි අපි දෙමු. ඒ තිබිච්ච එක හොයින්ද හම්බුනේ. කවදා හරි සාසරි එන ගමනේදී දානයක් හරි දීවි එක පිනක ප්‍රතිඵලයක් වශයෙන් ඒ වගේ වැඩක් කරන්න හේතු වෙන වත්කම හම්බ වෙලා තිබුණා. ඒ නිසා කිසිවක් බොහොම සන්තෝෂයෙන් චිත්ත ප්‍රහාදයෙන් ඒ දාන දීලා මම මාත් මෙබඳු වන්නා බුද්ධ ශාวก පිරිසකට විශාල යහපතක් කරගන්න වණක් අහගෙන පසුතලයක් හදලා දීලා. අද මෙන්න මේ බඩ කින්නේ නැතුව සැනසille ඉඳලා වණපදයක් අහන්න මගක් පාදලා දින්න වාසනාවක් මට හම්බුණා මගේ වත්කම. ඒක කොයින්ද මට? පින්ඵලයේ විනාශයට ගියෙත් නැහැ. පින්ඵලයේ මම දුගතියට ගෙනිච්චෙත් නැහැ. එහෙනම් සසර ගමන අහක්කරන්ඩ මග පාදා දුන්න මට උපනිසිරිය හම්බෙන්නේ අමලත් නිවන් දකි. එහෙනම් ඒකේ මාර්ගයන්නේ පාදගත්. නැත් පින කියන එක කවදා බුදුරණන් ආදේශනා කරනවා. සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු මේ දෙවිවන්ටත් මිනිසුන්ටත් ශ්‍රමණ වූවන්ට පින උපකාරයි. සුමනාවනි දන් දිය යුතු මේ පින්කල යුතු. බුද්ධ දේශනා කපනවා පින්කලොත් මිත්‍යා දෘෂ්ටි. බෞද්ධය පින් කරන්නේ නැහැ බෞද්ධය නිවන් දකින්න ඉන්නේ නැහැ. මෙහෙම අමුතු බණ කියනවා. බුදුහමින් විරුද්ධ දේවල්. ඉතින් දකින්න ඕනේ මේ ලෝකේ කෝටිපතියෙකුට. කිසි ප්‍රඥාවක් නැහැ ප්‍රඥාව පහළ වෙච්ච කෙනාට ඒක චුට්ටුවක් තරම් වටින්නේ. බුදුරණන් වහන්සේ අහලා මෙන්න මේ හොදිය. යන්තම් ඉන්න පැල්කොටයක් තියෙන. නහර වැවිච්ච කළු හැඩතලයක් නැති මහ කැත ගෑණියෙකුත් ඉන්න. කොටකව පෙරාගෙන ඉන්න සූකඩ වාගින්න ළමයි දෙන දෙනෙකුත් ඉන්න. කීප දෙනෙක් ඉන්න. කන්න දෙයක් නැති. ඕවාගේ දෙනක ජීවිතය ගත කරලා ඉන්නේ කියලා කිව්වොත් ඔක අත්හැරලා පැවිදි යන්නේ. අනේ මං කොහොම කරන්නද කියලා දුක්කේ. දාලා යන්න බෑ මිටි කියලා. මහා රජවරු හිටවරු සිය කෝටි දහස් කෝටි ලක්ෂ ගණන් කහවණු තියෙන මහා මාලිගා තියෙන ඒ වගේ අවස්ථාවකදී මේ බණ පදයක් ඇහෙනකොට ඔක්කොම දාලා වැඩි දේ. දැන් වත්කමර පුළුවන් නේද හක්වන්නේ වත්කම වුණා නේද යකේ මොකෙන්ද? අවිද්‍යාව නිසා ගොඩනැගිච්ච චන්දරාගයේ වැදිලා ඉන්න පුද්ගලයාට කොසට මුල්ලත් හරියට වටින කෝඩියක් වටින. අර පුංචි ගේ පොඩක් තියාගෙන පැලකොටියක් තියාගෙන ඕකෙ දිහා දින ගිහිවත මහා සම්පතක් වාගේ වටිනවා. අත්තල්ල යන්නද මහා සම්පත්තියේ ලෝකයේ අග්‍රශ්‍රේෂ්ඨ වෙලා හිටු රජවරු සිටවරු සුට්ටුවකට ගණන් ගන්නේ නැතුව ඔක්කොම දාලා මට වැඩක් තියෙනවා මේ වැ කියලා විමුක්තියට යොමු වෙනවා. මොකක් නිසා? අන්න ප්‍රඥාවේ විශේෂත්වය. මේ ප්‍රඥාවේ මිදෙනා මිසක් සම්පත් අත්තල්ල හිටියා කියලා සම්පත් අල්ලගෙන හිටියා කියලා ඒකෙන් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ සම්දීප්තික ධර්මයේ තෝරා ගන්න. එදාට ඒ ප්‍රශ්නේ නැහැ. ඒකයි කාරණේ. ඉතින් ඔබ තේරුම් ගන්න බැරි අය තමයි විවිධාකාර මතවලින් සිල්දු සිල්මයි ඉන්නේ ඔක්කොම කරා. මේ සතර සතිපට්ඨානිය වැඩිීමේදී කායानुපස්සනාව තේරුම් බරන් ওই විදිහ බලන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේක අමුතු යාතිකයක් නෙමෙයි. අමුතුවෙන් පොත් හොයන දෙයක් නැහැ. දැන් අපිට අත්දැකීමක් නැද රාගය ගැන? රූප රාග, සද්ද රාග, ගන්ධ රාග, රස රාග, පොට්ටබ්බ රාග කියන්නේ. මේ මනවරණ රූප දැක්කහම ඇති වෙන ආසාව. මනවරණ ශබ්ද වලට ප්‍රිය කරන ආස්වාදය ඒක ඇදී බැදී යන හැටි. මනවරණ ගන්ධයක් ආපුහම ඒක ආසාවෙන් ඇලෙන හැටි, වැදෙන හැටි. මනවරණ රසයක් ආපුහම ඒක ආසාවෙන් තව තවත් තරම් අනිකගේ පංගුවත් එක්ක කකා සා විඳින හැටි. ආස්වාද වැදෙන හැටි. මනවරණ බහදාක් ආපුහම මොන දුස්සත්‍යයක් අපේ නැතුත් අහුවෙදෙන ඕල් ජඩ වැඩක් කියලා හිටන් ආස්වාදයෙන් බහින හැටි. දැන් මේක ගැන අත්දැකීම් නැද්ද? මේක තේරෙන්නේ නැද්ද? එහෙනම් දැන් තමන්ට තේරෙනවා නේ මේ මේ ලෝකේ කාමයන්ගේ ස්වභාවය කියන්නේ මෙන්න මේක. රාගය ඕකයි. දැන් ඔක රාගයේ තියෙනවා. දැන් ওই සත්‍යය තමන්ගේ නිදහස වෙලා කියන රාගක් හේ වුණා කියලා දකින්නේ නැහැ. සද්ධි ටික නැද්ද? දැන් තමන් දකින්නවා. එහෙනම් නිවන් දැකන කාගෙන්වත් අහන්න වෙන්නේ මං නිවන් දැකලාද නැද්ද කියලා. මේ මේ දේවල් වලට මට මෙහෙම රාග හැංගීම් මෙහෙම අදහස් මතුවුණා. දැන් ඔක අත්දැකීමක් තියෙනවා. ඒක තමන් ළඟ නැත්නම් දැන් පේන්නේ නැද්ද? කාගෙන්වත් අහන්න වෙයි. ඇත්තටම රාගය තියෙනවා. අත් කිය කාගෙන්වත් අහන්නත් හරියට. ඒක තමන් එපා දැනගන්න. ඉතින්නම් මට මේ ධර්ම අවබෝධයක් නැති කාලේ මම ධර්මයටනෝ හිතන්නේ නැති කාලේ මට හිතම මේ විශාල වශයෙන් මගේ මනස දුර්ෂය වුණා. රාගයේ හේතුකාරියක් අරමුණු වෙච්ච වෙලාවක් වුණ මොන ජර වැඩක් මොන බඩු වැඩක් කරලා හරි කවන්නේ මම ඒක කරගන්නවා කියන හැඟීමක් තිබුණා. නමුත් මේ ධර්මානුකූලව බලාගෙන හිට මට ඒක අසාරයි කියලා තේරුණා. අසාර දෙයකට මේ බඩු දේවල් කරලා ගන්න තියෙන හරිය මොකද්ද? ඒක නිකන් දුක తీර වැඩක් නෙවෙයි කියලා වැටහීමක් ආවා. ඒ වැටහීමත් එක්ක ක්‍රමක්‍රමයෙන් සාතිය දිලා ගියා. දැන් මගේ හිත රාගයේ ඉස්සරහායි කැළඹෙන්නේ නැහැ. තමන්ටම තේරෙන්නේ. බුදුදහම කාගීමත් අහන එකක් නෙවෙයි ප්‍රතිබලස් ඔක්කොම තමන් දාන්න. මාර්ගයත් තමන් පැටහෙන්න ඕනේ. ඵලයත් තමන්ට වැටහෙනවා. මේතරම් ප්‍රමාණයක් ඉවරයි. එහෙනම් ඒ තමයි දැකපු නිවන. තාම මෙච්චර ප්‍රමාණයක් ඉවර නැහැ. ඒක තමයි ඉතුරු කෙරේ. එහෙනම් ඒ ටික වැරෙන්න මාර්ගය පූර්ණ වෙන්න වෙන මාර්ගයක් නෙමෙයි අවබෝධ කරගත්ත සත්‍ය අධ්‍යක්ෂ මාර්ගයේ තියෙනවා. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ බලාගෙන යන. ඉතින් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචන තුන නෙමෙයි තවත් එහාට තියෙනවා. රෝගයක් වශයෙන් උලක් වාගේ මඩක් වාගේ ගින්නක් වාගේ මේ වගේ ආදීනව විවිධාකාරී උපමාර්ගින බලන්න කියලා පෙන්නනවා. ඒ විදිහට බලාගෙන බලාගෙන යනකොට මොකද වෙන්නේ? අන්න ක්‍රමක්‍රමී ආදීනව දැකලා ආස්වාදී මුලාව දැකලා ආස්වාදී අසාරප්පේ දැකලා ආස්වාදී මිදිල යනවා. යම්තරවත් මිදුලාද ඒ මට්ටමනේ ගැටීමක් ඉවරයි ඇලීමක් ඉවරයි. එතරම්පත් වේසා කියලා බලන කොවිලයි තවන් තේින්න පටන් ගන්නවා. ලොකු වෙනසක් කියලා දකින්නව යන අතරේ ක්‍රමක්‍රමෙන් අඩි වෙලා ගිහිල්ලා නිදහස් වෙලා ගිය අවස්ථාවක් ආපුවගෙන ඵලයක් ලැබිච්ච අවස්ථාවක්. ඊට පස්සේ ආවර්ජන කරලා බලනවා. ඒක ඉස්සෙල්ලා තිබුණ මානසිකත්වය දැන් මානසිකත්වයට ලොකු වෙනසක් තියෙනවා. අන්න දකින්න. මෙන්න මෙහෙම මට අවස්ථාවක මෙන්න මෙහෙම මහා තීක්ෂණ නුවණෙහි අසාරත්වයේ වැටුණ මොහොතක් ආවනි. ඒ මොහොතෙන් පස්සේ මගේ මෙහෙම කාම රාගයන් තිබුණා බොහොම දැවිලි තිබිච්චා බොහොම තුනී වෙලා ගියා. හේතු ඇතුව වෙනස මටම පේනවා. කාම රාග මට ටික තුනී වුණාම සත්‍යදා ගන්න නම් තමන තේරෙනවා. රාගෙන් හතහලා හරියන්නේ. තවත් කොහොම ගිය වෙලාවක සාමාස්වාදයේ ඉන්දිය සාහබලින් හිත විදිලා ගිහින්න. නිදහස් වෙලා යන අවස්ථාව කියලා තමන්ටම තීක්ෂණව වැටෙන උණු උරුත් එක්කලා. කොයි මොහොතක හරි විදර්ශනා කරන වෙලාවක ඊට ගැළපෙන අරමුණක් ආපු වෙලාවක යථාර්ථය දැකලා නිදහස් වෙලා යන වෙලාවක් ඔන්න ඒ වෙලාව ආව නම් කියලා ඉන්නේ. ඊටන් පටන් කොච්චර කාම වස්තුද ඇලී ගැලී ඉඳ හැදුවත් හිත වැදෙන්නේ නැති බව දකින්න. අසාරත්වයේම දැකලා ඉවරයි පූර්ණ වෙයි. එහෙනම් කාම රාගය ප්‍රතික්‍රියා ගැළවිලා වුණා. ඊට පස්සේ කවුරුවත් ගැහුවත් බැන්නා හිතලා බැලුවත් ඒක තරහ වින්ද බෑ. තරහක් මොපි වෙන්නේ නැහැ. මේක මගේ පරම හතුරා කියලා ඉස්සර තිබිච්ච දැවිල දැන් එන්නේ නැහැ. මොනවා කරත් ඒක අර කවදරි ඇත තේරේවා. මම කොච්චර ඕට තරහක් ගන්න උත්සාහ කළා බැලුවා. හිත ඇතුලෙන් එන්නේ එකක් නැහැ. කොහොමද? පොඩි දරුවෙක් ඉන්නවා. දරුවා ඉතින් උඩ පැනනවා දඟල්නවා ගහලත් යනවා අම්මා තාත්තාගේ පොඩි එකා. ඉතින් හිතුවත් මේක වරන්ඩ ඕනේ කියලා මම හිතක් ගන්න වෙලා ඇයිද? මේක අර ගහන්න ඕනේ ඔළුව පැලෙන්න කියලා දැන් හිතක් ගත්තට ඇයිද? වතු වෙයිද හිතක්? ඒ දරුවාට ගහන්න හිතා. ඒ දරුවා පිළිබඳ එහෙම එකක් ඇතුලේ නැත්නම් කොහොමද වතු කරන්නේ? අන්න ඒ වගේ ලෝභ සත්‍යය කරී දයනුකම්පාවක් හටගන්න. ඒතර ඒ සත්‍යයද ගහන්න ඕනේ වරන්ඩ ඕනේ මේක හිංගි හිංසා කරන්න ඕනේ කියලා ඔහොම අදහසක් ගන්න හිතුවත් ඉන්නේ නැහැ. ඔවුන්ගෙන් කොච්චර කරදරාවත් ඔවුන්ට එහෙම කක් කරන්න හිතක් නැහැ අතුලි. අන්න කියන අනුශයත් එක පටිගේ බිඳිලා. කාමරාගේ ව්‍යාපාද බිඳිලා කියන දැනගන්නේ. හිතලා වැළුවත් එන්නේ එකක්. එන අනාගා. ලෝකේ ජීවත් වීමත් එකමයි කිසිම බලාපොරොත්තුවක් නැහැ කියන දවසක් කවදා හරි. ආයෙත් අපි ඉන්නකන් ජීවත් වෙනවා මිසක් මං ආසාවෙන් ජීවත් වෙනවා කියන රකින්න එකක් නැහැ. නැහෙන දායක තමයි මුක්තිය එන්නේ. පංචස්කන්ධ බර සාවලින් ඉවරයි පංචස්කන්ධ දුකේ දාන නිදහස. ඒ කොයි මොහොතේ හරි මට අල්ලා ගන්න හකින්න දෙයක් නැහැ කයව. ඔන්න ඔහොම සම්පූර්ණ නිදහසෙන් දවසක් කියලා නම් අර වගේම තීක්ෂණ නුනා පහළ නම් එන දවසක්. ඒ ආපු දාර දකින්න ලෝකයේ කිසිම දෙයක් ඇවිලා නැහැ. අබ්බ ලෝකයේ අනවිරත සංඥා වැඩි. මේ ප්‍රශ්න වලට අහලා තියුණාද? සියලු ලෝකයේම අභිරතියක් නැහැ. සතියෙන් බැඳිලා ආස්වාදයෙන් බැඳිලා අභ්‍යන්තරේ නැහැ එහෙම එකක්. අනුසයත් එක විඳිනවා. අන්න ඒක දැනගන්නවා. එහෙනම් මෙන් එහාට කරන්න දෙයක් නැහැ ලෝකේ අල්ලගන්නේ අතරින් අත්හැරුවත් අත්හැරලා ඉවරයි. ඕකයි බ්‍රහ්මචර්යය පූර්ණය කළා ඉවරයි මාර්ගය පූර්ණය කළා ඉවරයි ආරස්ථාංග මාර්ගය පූර්ණයි. මේ දෙහා තවත් කරන්න දෙයක් නැහැ ඉවරයි. ලැබු විමුක්තියක් ඇද විමුක්තිය පූර්ණයි. එහෙනම් සසර ගමනේ අවුතිය කරන්න දෙයක් නැහැ. සියලු නිදහස ලැබල සමන් තම අධ්‍යක්ෂින් ඉදාට අරියත් වේ. මේ වලන්නේ හතර හතිපත්තානේ වන්ද වේතරේ. මේ ඔය තෝරා ගන්න. මෙන්න ඉදිරිදා කරන එක මිස කාගෙන්වත් අහගත්ත පොඩි වැඩ පිළිලක් එහෙම නෙමෙයි ආයන පස්සනාව කියන්නේ. ඉතින් ඔබ තෝරා ගන්න බැලුවොත් ඒ කන්නිකයි මෙහෙම යන්න මෙහෙම ඉන්න මෙහෙම උස්ම ගන්න මේ විදිහට අරින්න ඔය කායන පස්සනාව කියලා සීමා කරනවා කායන පස්සනාව. කායන පස්සනාව සීමා කරුවොත් එහෙම කවදාවත් වරන්නේ බෑ. ප්‍රඥාවෙන් තෝරා ගන්න ඕනේ. යනේන කරන කියන කතා කරන කතා නොකරන වට පිට බලන සෑම ඉරියව්වක්ම පවත්න වෙලාවට ওই විදිහට හිතලා බලලා ප්‍රගුණ කරන්න ඕනේ. එන්න එන්න තීක්ෂණ වෙලා යථාර්ථයේ වැටේවි.